ସାରିଲେ ସେମିତି ଆଠଙ୍କୁ ଅର୍ଥାତ୍ ଅଫିସ୍ ସୁପୃତ ପାରିଦେବି ଘର ଦିନ ବେଳେ ପୁଚି ଦେବା ମୁଁ ସାର ଆରମ୍ଭ କର ଅବସର ସ୍ୱାମୀ ନିବାସୀ ସମ୍ବନ୍ଧିତ ଆଇନ ସେମ ଦିନ ମିଳି ସ୍ୱାମୀ ନିବାସୀ ପାଦ ନମସ୍କାର ସ୍ୱାମୀ ନିବାସୀ ସାକ୍ଷାତ ସାକ୍ଷାତ ନମ சங்கிகள் ஹெவி அப்படி கல்யாணம் ஆச்சாரிய ஹெவி கொக்கலகி வைத்துமா எதுமாத் சம்ஹாரிட்ட சம்பந்தம் இந்த புழுவாம்
திருவன் சரணாய் மாவு பெஹதிலி வேகினவது
ஏதோ சரி நோ சரி
சீரு தினாட திருவன் சரணாய் அது அபி பலாபுருத்து வென்னே மகா சலாயத்தினிக சூத்ரே அசுரன் கரணலத்தாவு தேசனையாக පිළිබඳව සාකච්ඡා කරන්න ඒ පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඒ නිසා අද දවසේදී බලාපොරොත්තු වෙනවා ඒ සූත්‍රය දැන් සති දෙකක් විතර තිස්සේ අපි කතා බහ කරගෙන ආවා. ඉතින් අද දවසේදී අපිට හැකියාව ලැබේවි මේ සූත්‍ර දේශනාව හමාර කරන්න. ඉතින් ඒ නිසා ඒ අවසාන අර්ධය අවසාන කොටස තමයි අපි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න. පින්වතුනේ මේ මට යම් පෞද්ගලික යමක් සිහිපත් කරන්නක් තියෙනවා. ඇත්තටම ඒක දේශනාවට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මේ වචනය සිහිපත් කරන්න ඕන කාරණයක් හැටියට සිහිපත් කළේ. මේක මම වරින් වර කලින් සිහිපත් කරලක් තියෙනවා. ඇත්තටම මේ මම දැන් රුවන්වැල්ලේ ධම්මදාය සේනාසනේ සේනාසන වාසීව දැන් හිටියට ඇත්තටම මම සහපයන් සාමින වහන්සේලාත් ග්‍රාමවාසීව තමයි වැඩ හිටියේ. ඉතින් ඒ ග්‍රාමවාසීව වැඩ ඉන්න අතරතුරදී අපේ ලොකු සාමින වහන්සේගේ දේශනයක් පළවෙනි වතාවට ඇහුණා. ඇත්තටම එදා මම පළවෙනිම වතාවට අහපු දේශනය තමයි සායනහසේ කරපු මේ මහා සලායතනික සූත්‍රය. ඉතින් ඒ නිසා මගේ ජීවිතය පෞද්ගලිකව ගත්තට පස්සේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණේ මේ මහා සලායතනික සූත්‍රය. ඉතින් එදා මට මගේ ගුරුවරයා මුලින්ම හමු වෙච්ච දවස, ගුරුවරයා මුලින්ම දකින්න ලැබිච්ච දවස තමයි මේ මහා සලායතනික සූත්‍රය. ඉතින් මම එදා ඉඳලා අද දක්වාම කල්පනා කරන කාරණයක් තමයි මේ මහා සලායතනික සූත්‍රය පුද්ගලිකව මම ප්‍රියතාවයක් වැඩිපුර ප්‍රියතාවයක් දක්වන සූත්‍ර දේශනාව. ඉතින් අදටත් මම මේ සූත්‍රය පිළිබඳව මේ ලොකු කැමැත්තකින් යුක්තව විමසන්න උත්සාහ දරනවා. ඉතින් අදටත් මේ සූත්‍රයේ අර්ථය තේරුම් ගන්න උත්සාහ දරනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය පුද්ගලිකව ගත්තට පස්සේ මගේ ජීවිතයට බොහොම මේ දැනෙන සූත්‍රයක් සහ හරි මහත් අභිරුචියකින් මහත් කැමැත්තකින් යුක්තව වැඩි නම්‍යතාවයකින් වැඩි ප්‍රියතාවයකින් යුක්තව කටයුතු කරන සූත්‍රයක්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මම මේ වචන ටික මූලික වශයෙන් සිහිපත් කරේ ඒ නිසා මට මගේ ගුරුවරයා මුලින්ම දැක ගන්න ලැබිච්ච දවස එදා මට මේ සූත්‍රය සූත්‍රයක් කළා. ඇත්තටම සූත්‍රයේ නම විතරයි එදා මට හුරු. පාලියෙන් මොනවදෝ ස්වාමීන් වහන්සේ කිව්වා, තවත් මොනවා හරි කරුණු ටිකක් කිව්වා, මට නොතේරෙන දෙයක් කිව්වා කියන අදහස මට ඇත්තටම තිබුණා. ඉතින් ඒ නිසා මගේ ගෞරවය, මගේ නමස්කාරය, මගේ හිස නැමීම, මම ඉන්න තැන ඉඳලා බොහෝ දුර වුණත් මගේ ගුරුවරයාණන් වහන්සේ වැඩ ඉන්නේ, උන්වහන්සේට මගේ ගෞරවය මේ වෙලාවේ පූජා කරමින්ම මේ සූත්‍රය පිළිබඳව කතා බහ කරන්න සාකච්ඡා කරන්නට උත්සාහ දරනවා. ඉතින් ඒ නිසා පින්වතුන්ට යෝජනා කරනවා මේ සූත්‍රය මේ YouTube එකේ දාලා තිබුණා. හරි ලස්සනට මේ අර YouTube එකේ දාලා තිබුණා සත්‍යයට මඟ කියන YouTube එකේ. මේකේ එක පස්සකින් කටහඬ ඇහෙද්දී, ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ඇහෙද්දී, දෘශ්‍ය මාධ්‍ය හැටියට මේ ලිපිය යනවා YouTube එකේ තිබුණා. ඉතින් ඒවත් බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරන්නට ඕන. ධර්මයේ වෙනුවෙන් කවුරු හරි උපකාරයක් කරනවා නම් අපිට අපි වගේ බොහොම මේ ධර්මයේ බහතෝරන්න උත්සාහ දරන අයනුවා යනු කියන්න උත්සාහ දරන අපිට බොහෝ දෙනෙක් ධර්මය සාකච්ඡා කරද්දී ඒ වගේම ධර්මය කියන දේවල් අහගෙන ඉඳෙද්දී ඒ වගේම විවිධ දේශනා ඉස්මතු කරද්දී ඒ වගේම ධර්මය සාකච්ඡා කරන්න වටපිටාවක් හදර දෙද්දී අපිට ඒක හරි උපකාරශීලීත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ධර්මයේ වෙනුවෙන් කවුරු හරි උත්සාහ ගැනීමක් ඒ වගේම ධර්මයේ වෙනුවෙන් යම්කිසි කෙනෙක් යම්කිසි කැපකිරීමක් කරනවා නම් ධර්මයේ sannivedanaya කරන්න ධර්මයේ බෙදා හරින මොකද මේක කුසත් පුරවන්න කරන දෙයක් ශරීරයක් වඩවන්න කරන දෙයකට වඩා මහා බැරෑරු මහා පුදුම ආනිසංසදායකයි. මොකද කෙනෙක්ගේ ජීවිතයක් තනි කරම කන පිට හරවන්න කෙනෙක් කොයි වෙලාවෙ කෙනෙක්ට මේ අසත්‍යයෙන් මේ මුලාවෙන් මේ මායාවෙන් ගැලවෙන්න කොයි වෙලාවෙ බණපදය ඇහිද කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලාවක මොන මොහොතක අපේ ජීවිතයේ කනපිට හැරෙන මේ සක්කායට පහර වැදෙන දහම කොයි වෙලාවෙ මොන වෙලාවක නුවණක් තීව්‍ර වේද දැක්මක් තීව්‍ර වේද කියලා අපිට ඒක කියන්න බෑ පින්වතුනි. ඉතින් ඒක කවුරු විසින් ඉදිරිපත් කරන දහම් කාරණේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මූලික බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේ පරම පවිත්‍රව නිර්මලව ඉදිරිපත් කරපු ධර්මයේ sannivedanaya කරන්න ධර්මයේ බෙදා හරින්න ඒ කටයුතු කරන ඒ උත්තම ගුරුවරයාණන් වහන්සේටත් ඒ වගේම මේ ධර්මයේ බෙදා හරින අනිත් සාදු ජනයාටත් බොහොම කෘතවේදීව ඒ පුණ්‍යානුමෝදනාව කරන්නට ඕන. ඉතින් එහෙමත් සිහිපත් කරමින් අපි මේ පවත්තන මේ වස්සාන සමය තුර මේ වස් කාලය තුරදී මේ සිද්ධ කරන කාර්යයන් පැවිදිම විය යුතු වන්නේ නැහැ. ගිහි ජීවිතයක් ගත කරන පින්වත් ඔබට වුවත් ඔබ සීවරයක් දැරිය යුතුම නැහැ. සුදු වතක් හඳින සාමාන්‍ය වස්ත්‍රයක් හඳින කෙනෙක් වුවද මේ හරි උපකාරශීලී වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතය අපිට අපේ ජීවිතයට වාංගු නැහැ. අපිට අපේ ජීවිතය අයිති නැහැ. අපිට අපි මම කැමති ඉපින් උතනේ මට බඩගිනි නොවේ තියෙනවා. මොන කරන්නද මට මාව අයිති නම් බඩගින්නේ එද්දි මට පුළුවන්කම තියෙන්න ඕනේ ඒක නතර කරගන්න. මට පිපාසයි. පිපාසයක් එද්දි මට මගේ මටම නම් මේ ජීවිතය අයිති මට පුළුවන්කම තියෙන්න ඕන පිපාසය නතර කරගන්න නේද? ඒ වගේම මට පුළුවන්කම තියෙන්න ඕන පින් උතනේ මට අයිති නම් මගේ ජීවිතය මම වයසට යද්දි මම කැමති ළමා ජීවිතය හරි සුන්දරයි. ඒ ජීවිතය මේ වගකීම් නැහැ. ළමා ජීවිතයේදී යැපෙන්න අම්මා තාත්තා අපිව රකින්නවා අපිව බලා ගන්නවා. ඒ කාලේ මහා බැරෑරු මහා යුතුකම් මහා වගකීම් වරසාර දේවල් නැහැ. මම පුංචි කාලේට කැමති මං භද්‍ර යෞවනයේට කැමති. නමුත් මා කෙමින් කෙමින් මගේ ජීවිතයේ දියව යනවා. මගේ ජීවිතයේ වැහැරිලා යනවා. මගේ ජීවිතයේ ෂේ වෙලා යනවා. මං කොච්චර නඩත්තු කරන්න උත්සාහ ගත්තත් බෙහෙත් හොවලා ආහාර දීලා කොහොම මොන දේ කරත් මට අයිති නෑ. මට මගේ කය මගේ කයක් මට අයිති නම් මට පුළුවන්කමක් තියෙනවනෙ පින්වතුනි මට ඕන හැටියට අවශ්‍ය තැනක තියන්න. එහෙම බෑ. මම මේ කය ගැන කතා කරාට ඒ එහෙනම් ඊට වඩා කියන්නේ හිතවත් තරුණ කරගන්න පුළුවන් වෙනවනේ. භාග්‍යතුන් වහන්සේ අසිතවල් සූත්‍රය පැහැදිලි කරන කය නිත්‍යයි කියලා ගත්තත් කමන්නේ මේ හිතනම් දඩබ්බර කියන දේ නාහන අකීකරු ඕන් තන තන පැන පැන යන මේ හිත කිසිසේත්ම විශ්වාසකට යුතු දෙයක් නෙමෙයි. ඒකනම් මට කය පොඩ්ඩක් හරි මුක්කු ගහලා නඩත්තු කරගන්න පුළුවන්. හැබැයි මේ දුවන පණින පෙරලෙන දඟලන හිත ඒක කිසිසේත්ම මට බලංගු නෑ. හැබැයි මෙන්න මේ ජීවිතයට මට ඕන හැටියට මාව නඩත්තු කරන්න බැරි ජීවිතේ. හැබැයි මම කියලා ගන්න එකේම පදනම මා සත්‍ය මත පිහිටලා තියෙන උගන්නාකම මතයි පිහිටලා තියෙන්නේ කියලා දැක්ක තැනදී, මේ ජීවිත අවුල ලියාගත්ත තැනකදී, මේ ජීවිත ප්‍රශ්නය ලිහිච්ච දවසකදී, ලිහිච්ච අවස්ථාවකදී අන්න මට දුක සතුට අතර දෝලනය වෙන ජීවිතය, සැබෑ ශාන්තිය, සැබෑ සැනසිල්ල, සැබෑ සුවය කියන දේ අපේ ජීවිතවලට උදාපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ ධර්මීය තරම් ප්‍රණීත, මේ ධර්මීය තරම් උත්තරීතර දහම් දෙයක් ඇත්තේ නැහැ. මේ උත්තම ධර්මය, මේ ප්‍රණීත ධර්මය මගේ ජීවිත ගැටලුව විසඳලාලන ඒ ක්‍රමවේදය කියලා දෙන ඒ උත්තම බුදුරජාණන් වහන්සේට පෙරලි පෙරලි වැන්දත් ඒ ණයගැති භාවය නම් කවදාවත් කියලා නිම කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම කින්නතනේ අපිව මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තා, ඒ අය අපිව හදපු එක කොයිතරම් වටිනවද. ඒ වගේම මේ ධර්මයේ කියලා දෙන මේ උත්තරීතර මහා ගුරුවරු අපිට කවදාවත් කිසිම කෙනෙක් ලබා නොදෙන මියුරු ඵල ලබා දෙන ඒ උත්තමයන් වහන්සේලාට කොච්චර ගෞරවයක් හිමි වෙන්න ඕනද. ඉතින් ඒ නිසා මේ ලෝකේ ප්‍රණීත අර එක සංස්කෘත කියමනක් තියෙනවා, සංසාර විස වෘක්ෂක්ෂය කියලා කියමනක්. මේ සංසාරය කියලා කියන්නේ මහා විස ගහක් කියලා කියනවා. විස ගහකින් අමෘත ඵල කවදාවත් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. මේ ගහ විසයි නම් ඒ ගහෙන් එන ඵල විසම තමයි. විස වෘක්ෂයේ විසයි නම් ඵලත් විසම තමයි. හැබැයි ඒ සංස්කෘත ශ්ලෝකයේ කියන සංසාරයේ කියන විස වෘක්ෂයේ මියුරු ඵල දෙකක් තියෙනවා කියන වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි සංසාරයේ කියන විස ගහේ මියුරු ඵල දෙකක් තියෙනවා. එකක් තමයි සත්පුරුෂ ඇසුර, අනිත් මියුරු ඵලය තමයි සුභාසිත වචනය කියන දේ. එහෙනම් මේ සත්පුරුෂ සංසේවනයක්, සත්පුරුෂ ඇසුරක් කියන දේ, ඒ මියුරු ඵලය මේ සංසාර විස වෘක්ෂයේ හැදෙයි කියලා විශ්වාස කරන්න බෑ. මියුරු වචනය දහම කියන දෙය අපිට මේ සංසාරයේ කියන විස වෘක්ෂයේ නෙලා ගන්න පුළුවන් අමයුරු ඵලයක් නෙමෙයි. නමුත් මේ සංසාරයේ කියන විස වෘක්ෂයේ විස ගහේ මියුරු ඵල දෙකක් තියෙනවා. ඒ උතුම් සත්පුරුෂ ඇසුර සහ මියුරු මිහිරි වචනය කතා කරන්න දහමක් ඇහෙන ලැබෙන එක. ඉතින් ඒ නිසා අපිට ඒ මියුරු ඵල නැතුවම නෙවෙයි, අපි ඒ තරම්ම අවාසනාවන්ත නැහැ. අවුරුදු 2500 ගාණක් ගිහිල්ලත් ඒ උතුම් සත්පුරුෂ ඇසුර, ඒ උතුම් මියුරු වදන් ඇහෙන මොකද්දෝ අමුතු පිනක්, මොකද්දෝ අමුතු භාග්‍යයක්, මොකද්දෝ අමුතු ලැබීමක් ලැබිලා තියෙන නිසා අපි පුංචි පිනතියන් කියලාම කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ දුලබ ජීවිතයෙන් මේ උතුම් වස්සාන සමයේදී, වස්සාන සමයේදී විතරක් නෙවෙයි, වස් කාලයේ විතරක් නෙවෙයි, ඉතින් මේ දේවල් අපි අහලා ජීවිත තුළ ප්‍රායෝගිකත්වයට නගන්න උත්සුක වෙමු කියන වචනේ සිහිපත් කරමින් අපි මේ සූත්‍රයට අපි යමු. සුනන්ද මහත්තයා, අපි ඉන්නේ කීවෙනි පිටුවේ වගේද? 12 වෙනි පිටුවේ නේද? පොඩ්ඩක් අපි 10 වෙනි පිටුවට විතරක් පොඩ්ඩක් යමු. හරි, ඔය හරියට නතර වෙමු. හරි, තාචුට්ටක් පහළට එමු. තව පොඩ්ඩක්. මං කියන්නේ අර මහා සලායතනික සූත්‍රේ පටන් ගන්න තැන කියන තැනට. දහවෙනි පිටුවේ තමයි, දහවෙනි පිටුවේ අග කොටස. නොයි, හරි. අන්න හරි, ඊළඟ. හරි, දැන් මම ඔබට පැහැදිලි කළානේ අන්න එතන. හරි, මහා ස්ථලායතනික සූත්‍රය. දැන් මම ඔබට පැහැදිලි කළානේ ජීවිතය කියන්නේ ආයතනනේ. එතකොට අපිට පැහැදිලි ජීවිතය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඍජුව ප්‍රශ්නයක් ඇහුවොතින් අපිට දෙන්න පුළුවන් ඍජු උත්තරයක් තමයි ජීවිතය කියන්නේ ආයතන. ඇස, කන, නාසය, දිව, කය, මනසනේ. මේවා ගැන හෙව්වා නම් ජීවිතය ගැන හෙව්වා වෙනවා. එතකොට ජීවිතය කියන්නේ ආයතන 6. ආයතන 6 හෙව්වා නම් ජීවිතය හෙව්වා වෙනවා. මෙන්න මේක හොයන හැටි පැහැදිලි කරනවා. මෙන්න මේක කියන්නේ ජීවිතය. නැත්නම් ආයතන 6 හොයන හැටි පැහැදිලි කරනවා. ඒවම් මේ සුතං වශයෙන් ආනන්ද මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් බුදු වදන පැහැදිලි කරනවා. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමි. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ වසන්නට යෙදුණා. තත්‍රිකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේසි භික්ඛවෝත්ති. බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා භික්ෂූන් නැමතුවා. හරි ලස්සන කතාව. ඔබ මෙතන බණ අහගෙන ඉන්නවා වගේ. අතීතයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් අමතනවා මහණෙනි කියලා. බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසින් ස්වාමීනි කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දෙනවා. භගවාය තදෝ භාග්‍යතුන් වහන්සේ මෙය වදාරනවා. දැන් බලන්නකෝ, එතකොට ඉතාම සමීප වෙලා මේ ධර්මයේ කියලා දෙනවා. මහා සලායතනිකං වෝ භික්ඛවේ දේශිස්සානි. මම ඔබලට කියලා දෙනවා මේ ආයතන පිළිබඳව ලොකු දේශනාවක්. ආයතන කියන්නේ මොකක්ද? එතකොට ජීවිතය නේද? දැන් අපි කතා කරා ගිය සතියේ ආයතන කියන එකට පුංචි අදහසක් ස්වාමින්වහන්සේ දීපු උපමාවක්. දැන් ආයතන කියන්නේ ආයතනයක් බවට පත් වෙන්නේ නිෂ්පාදන කෘත්‍යත් එක්ක, ක්‍රියාවලියත් එක්ක. අපි හිතමු වහලා දාලා තියෙනවා නම් මොකක් හරි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ නම් ඒකට අපි කියන්න බෑ ආයතනයක් කියලා. එතකොට ආයතනය ආයතනයක් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක කියලා අපි කිව්වා. ඒක අපිට හිතන්න හරි හොඳ ලස්සන කාරණයක්. දැන් අමුද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදන කෘත්‍ය නෙවෙයි. සේවකයෝ කියලා කියන්නේ කම්කරුවෝ නැත්තම් සේවකයෝ. එහෙම නැත්තම් සේව්‍ය සේවක. ඒ සියලු දෙනා කියන්නේ නිෂ්පාදන කෘත්‍ය නෙවෙයි, ක්‍රියාවලිය නෙවෙයි. ගොඩනැගිලි කියලා කියන්නේ ආයතනට අයිති ගොඩනැගිලි තිබුණ පමණින් මේක නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. යන්ත්‍ර සූත්‍ර කියලා කියමු. යන්ත්‍ර සූත්‍ර තිබූ පමණින් යන්ත්‍ර සූත්‍ර කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය නෙමෙයි. නිමි භාණ්ඩ කියලා කියන්නේ වෙළඳපළ කියන කියන්නේ ප්‍රවාහණය කියලා කියන්නේ ප්‍රවාහන ඒව නිෂ්පාදන ක්‍රියාවලිය නෙමෙයි. හැබැයි අපි කිව යුතු කාරණයක් තියෙනවා. ඒවයින් වියුක්තව, ඒවයින් තොරව, ඒවයින් වෙන්ව නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව කතා කරන්න බෑ. හැබැයි අපිට කවුරු හරි කිව්වොත් නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්න මෙයයි මෙන්න මේකයි කියලා පෙන්නෝතින් අපි අමුද්‍රව්‍ය පෙන්නයි, සේවකයෝ පෙන්නයි, යන්ත්‍රෝපකරණ පෙන්නයි, ගොඩනැගිලි පෙන්නයි, නිමි භාණ්ඩ පෙන්නයි. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලිය නෙමෙයි. හැබැයි ඒව නිෂ්පාදන ක්‍රියාවලියෙන් වියුක්තයි වෙන්නෝ කියලා කතා කරනවත් නෙමෙයි. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ කියන්නත් බෑ. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලිය මොකක්ද කියලා කෝ කියලා ඇහුවොත් නැහැ කියන්න බෑ. හැබැයි මේ කියලා පෙන්නන්නත් බෑ. ඔන්න මං වචනය කිව්වා හෝ කියලා හෙවොත් නෑ කියන්නත් බෑ. හැබැයි නෑ කියන්න බෑ. හැබැයි මේ කියලා කියන්නත් බෑ. ගිය සතියේ පුංචි නිදර්ශනයක් ගත්ත දුරේක්ෂය. දුරේක්ෂය දුරේක්ෂයක් වෙන්නේ බැලිවි දුරේක්ෂය දුරේක්ෂය කියන අර්ථයනේ. දුරේක්ෂය කියන වචනේ නිරවද්‍ය වටිනාකම එන්නේ පසෙක තියෙද්දි නෙමෙයි. ඒක ඇස් දෙකට ලං කරලා ඈතක් බැලීමේ සිදුවීමේ කෘත්‍යයත් එක්ක. එතකොට බලද්දි දුරේක්ෂණේ නිරීක්ෂණය කරද්දී දුරේක්ෂයෙන් බැලීමේ සිදුවීමේ කෘත්‍ය පැත්තට ගියාට පස්සේ ඉදම් මෙන්න මේක කියලා අපිට ඇඟිල්ල තියලා පෙන්වන්න බෑ. තියලා පෙන්වුවොත් පෙන්වන්න වෙන මොකද? අපි අර උත්තර කාච ටික පෙන්නාවේ, ඊට පස්සේ ප්ලාස්ටික් ටිකක්, පටිය ආදී දේවල්. හැබැයි මේ කියලා පෙන්වන තැන දී දුරේක්ෂයෙන් අර බැලි දුර ඈත බැලීමේ සිදුවීමේ කෘත්‍ය අර්ථ ගැන්වෙන්නේ නැහැ. හැබැයි දුර බැලීම කියන සිදුවීමේ කෘත්‍ය අර්ථ ගැන්වෙන කොට මෙන්න මේකයි කියලා පෙන්වන්න බෑ. ඔන්නෝ උපමා දෙක. ඔය නිෂ්පාදනය ආයතන කියන වචනේ අර්ථය නිෂ්පාදනය කිරීම, අර්ථය එහෙම බැලුවත් ඒ නිෂ්පාදනය කරනවා කියන අර්ථයෙන් බැලුවත් නෑ නෙවෙයි. හැබැයි මේ කියලා ලං කරලා මෙන්න මේකයි කියලා පෙන්වන්න බෑ. ඒකට මම තව නිදර්ශනයක් ගත්තා, දුරේක්ෂය කියන කාරණේ. දැන් ඈත බලද්දි දුරේක්ෂය කියලා ව්‍යවහාරයක් දෙන්න පුළුවන්. සිද්ධියකට ව්‍යවහාරයක් සිදුවීමකට යම්කිසි ක්‍රියාවකට ව්‍යවහාරයක් දෙන්න පුළුවන්. හැබැයි අපි ආයුතුවන්නේ නැහැ මේ දැකි නිෂ්පාදනය වීමක් කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා ඒත් පෙන්වන්න කිය. හරි මෙතන තියෙන සිද්ධියක්නේ කියලා අපි එක විදියකට අපි උත්තරයක් ඉස්සරහට දාගන්නවා. හරි, දුරේක්ෂය කියන්නේ බලද්දි තමයි කියලා අපි උත්තරයක් ගොඩනගා. හරි, ඒ නිදර්ශනයක් තමයි, ඒක උපමාවක් තමයි, ඒක හරි. ආයතනය කියන්නේ නිෂ්පාදනය කරද්දි තමයි. හරි, ඒක ඇත්ත. හැබැයි පින්වතුනේ අපි උපමා ටික දැනගෙන හරි ෂෝක් මෙතන වෙන්නේ මෙන්න මෙහෙම එකක් නේ කියලා අපි ඒක හිතා ගන්නවා. හිතාගත්තට කමක් නැහැ. ඒක යම්කිසි තල්ලුවක් ගත්තට කමක් නැහැ. හැබැයි පින්වතුනේ අපි කොච්චර මේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයෙක් වෙලා විසිල් ගෙහුවට වැඩක් වෙන්නේ නැහැ. අපි නරඹන්න විතරයි. ඒක හරියන්නේ නැහැ. මේකට ක්‍රීඩාංගණයට බැහැර සෙල්ලම් කරන්න ඕන ලකුණු ගන්නන. හැබැයි මේකේ ලකුණු හම් වෙන්නේ නැහැ. ඒ වගේ මම කියන්න උත්සුක වුණේ අපි දෛනික ජීවිතයේ එදිනෙදා දෛනික කටයුතු වලදී මේ කියන කාරණාවල් අපි ප්‍රායෝගිකත්වයට ගන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ පින්වතුනි වාහන කවදාවත් පින්වතුනි ගරාජ් වල නතර කරලා තියෙද්දි හැප්පෙන්නේ නෑ. ගරාජ් වල බොහොම හොඳට තියෙවි ගෙන අපු මට්ටමේ. හැබැයි මේක පාරට දාලා බලන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ මේක අරින් හැප්පෙන්න බලනවා, මෙහින් හැප්පෙන්න බලනවා. හැබැයි හරියට කවුරු හරි ගරාජ් එකෙන් එළියට දාලා මේක හරියට පුරුදු නොතින් එයාට කිසි සීරීමක්වත් නැතුව එයාට ගමනාන්තය දක්වා ගමන් කරන්න පුළුවන්. හැබැයි හොඳට භාවිත බහුලීකృత කරලා හරියට පුරුදු පුහුණුව නැතේ බලන්න ඕන. මේක නොහැප්පෙන නෙවෙයි, හැප්පෙන තියෙන ඉඩකඩ තමයි. හානියක් නොවෙන්න නෙවෙයි, හානියක් වෙන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. හැබැයි පුංචි සීරීමක්වත් නැතුව ගමනාන්තය දක්වා යන්න පුළුවන් එළියට දාපු කෙනාට තමයි. හැබැයි පින්වතුනි මුලින් අපිට කාටක් අපේ ගාව ඉන්න ඕන. ගුරුවරයා ළඟ ඉඳලා ලස්සනට කියලා දුන්නොත් හප්ප ගන්න නැතුව, වද්දන්න නැතුව, ජීවිත දේපල හානි කරන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා පින්වතුනි. අන්න මනා ගුරු ඇසුරක් එක ගියෝතින් මේක කරන්න පුළුවන්. ඒ ගුරුවරයාගෙන් ලැබිය යුත්ත ලැබුණායින් පස්සේ පින්වතුනි ගුරුවරයාගේ ක්‍රමය දැන් භාවිත වෙනවනේ. ක්‍රමය දන්නවනේ ඒ ගුරුවරයා. එතකොට බෞද්ධ කියන්නේ කෙනෙක් හැටියට ළඟ නොහිටියත් ඒ ක්‍රමය භාවිත වෙනවා. එතකොට ගුරුවරයා නිතරම ළඟ සිටිය යුතුම නැහැ. වැඩි දෙයක් අහගන්න අවශ්‍යයි. හැබැයි ඇත්තරම ගුරුවරයා මේ පුජ්‍යලයේ කැටියට නොහිටියට දැන් ලස්සනට මං ගමන යනවා කියන ගුරුවරයා මට ආරෝපණය වෙලා මට අවශ්‍ය විදියට නෙවෙයි ගුරුවරයාට අවශ්‍ය විදියට තමයි ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙතන මේ දේවල් අපි ජීවිතයේ පැත්තනොත් අපි බලන්න හුරු වෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක හරි වටින කාරණේ. ඉස්සරහට යමු. තං සුනාත සාදුකං මනසිකරවත බාසිස්සාමිති. තං සුනාත හොඳින් අසන්න. ඔන්න ඔය වචනේ හරි වටින තැන. හරි වටින තැන. හොඳින් අසන්න. එංගතනේ අපිට හුරු අපේ ලොකු සායනහසේ හරි ලස්සන මේ උපමාවක් කියනවා. දැන් අපි කාට හරි දඩයක් හරි කුෂ්ටයක් හරි හැදින තියෙනවනම් මගේ අවශ්‍යතාවය නිතරම තියෙන අරක කසන්නමයි. දඩයක් තියෙනවනම් කසන්නමයි ඕන. ආයි ඒකමයි හිතේ. ඒක කසන්නමයි ඕමනාව. හැබැයි සුව වුණොත් ඒ අවශ්‍යතාවය එන්නේ නැහැ. ඒක උපමාවක් ඇටියට ගත්තට පස්සේ අපිටත් විචක්ෂණයක් කරන්නේ නැත්තම් ධර්මයක් ඇහෙද්දි විචක්ෂණය කරන්නේ නැත්තම් අපිට ඌමනා වෙන්නෙම අපේ පැත්තට ගලපන්න. ඔය වචනේ හරි තියුරයි ප්‍රබලයි. හරිම ප්‍රබලයි. තං සුනාට අහන්න කියලයි කියන්නේ. ඒ කියන්නේ අහනවා කියනකොට හිතනවා කියන එක නෙමෙයි. හිතන්න ඕන අහපු දෙයට අනුරූපව. අපි කරන්නේ අහන්නේ නැතුව හරියට පරිපූර්ණව අහන්නේ නැතුව හිතන්න යනවා. වරදිනවා. කියන්නේ හිතන්න යනවා කියලා කියන්නේ මොකද්ද? අපේ දේ අර නිකන් පුෂ්ටයක් තියෙන කෙනාට කසන්නේ නැතුව ඉන්න බෑ වගේ ගලපන්නමයි ඕන. හැබැයි හරියට හිතන්න එපා කියන එක මම කියන්නේ. එහෙම කිව්වොත් මං 100,000ක් වැරදි. අහපු දෙයට අනුවයි හිතන්න ඕන. අන්න අංක 1 මානසිකරෝත නෙවෙයි. අංක 1 තං සුනාත කියන එක. අංක 1 උනාට පස්සේ දෙවෙනි පියවර තං සුනාත. එය හොඳින් අසන්න. අන්න ඊළඟට කියනවා සාදුකම් මානසිකරවත හොඳින් මෙනෙහි කරන ඇසුවට අනුරූපව. දැන් අපි මගේක ඉස්සරහට දානවා. දාලා හිතාගෙන යනවා. හැබැයි සාදුකම් මානසිකරවත වෙන්නේ නැහැ. සුනාත උනේ නැත්තම් මෙනෙහි කිරීමක් කරන්න ඕන. පින්වතුනේ සාදුකම් මානසිකරවත වෙන්නේ ඇසුවට අනුරූපවයි. එහෙම නැත්තම් අපි හිතාගත් දේවල් ගැළපිනා ගිය පුතැනදී අන්න මාර්ගය වැහිලා යනවා. මාර්ගය වැහිලා යනවා. හොඳින් අසන්න, හොඳින් මෙනෙහි කරන්න. මම ඔබලාට කියලා දෙනවා කියලා දේශනා කරනවා. ඒවම් බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සසු. එහිමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නාම භගවාය තදවච භාග්‍යතුන් වහන්සේ වදාළා. චක්කුම් වික්කවේ අජානං අපස්සං යථාභූතං. මෙන්න මේ ඇස කියන කාරණාවේ යථාර්ථය දකින්නේ නැත්තම් පින්වතුනේ හොඳට බලන්න. මගේ ඇස කියලා එහෙම ලියලා නැහැ. මයිහං චක්කුම්, මම චක්කුම්, මයිහං චක්කුම් කියලා නැහැ. මේ චක්කුම්, මම, මයිහං, මමං, මේ කියලා කියන මමං චක්කුම්, මේ චක්කුම්, මම චක්කුම්, මයිහං චක්කුම් එහෙම දීලා නැහැ. මගේ චක්කෝ කියලා, මගේ ඇස කියලා එහෙම දීලා නැහැ. චක්කුම් ඇස, මගේ ඇහැ එහෙම නෙවෙයි ඇස. මහණෙනි මෙන්න මේ ඇස කියන කාරණාවේ යථාර්ථය දකින්නේ නැත්තම් ඔන හිත දකින්නේ නැත්තම් කියලා තියෙන්නේ රූපේ අජානං අපස්සං යථාභූතං. මගේ රූපේ නෙමෙයි, මයිහං රූපං රූපේ නෙවෙයි, රූපේ අජානං අපස්සං යථාභූතං. රූපේ කියන කාරණාවේ ඇත්ත දකින්නේ නැත්නම්. ඒ වගේම මම ඔබට මුලින් පැහැදිලි කළේ ඇහි රූපේ තිබුණු පමණින් පේන්නේ නැහෙනේ. ඒකට එන්න ඕනේ විඥාන. ඇහි රූපේ තිබුණට වැඩක් නැහැ. මොකද්ද ඕන? විඥානය ඕන. දැන ගැනීම. සංවේදනාවක් වෙන්නට ඕන. ඇහැට ඇහි සංවේදී භාවයක් ඇති වෙන්නට ඕන. ඒකට කියනවා ඇහි විඥාන, චක්කු විඥානය කියලා. මේ ඇසේ විඥානයේ පිළිබඳව දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒ වගේම මෙන්න මේවා ඇති වුණාට පස්සේ අපි සැප දුක අදුක්කම සුඛ විඳවනවා. මේ තුන එකතු වුණාට පස්සේ ඒ එකතු වීම පිළිබඳව දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඒ කියන්නේ ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් චක්කු සම්පස්ස පත්‍ය උප්පජ්ජති චක්කු සම්පස්සේ හේතුවෙන් උපදිනවා සැප දුක් අදුක්කම සුඛ. ඒ විඳනේ විඳීම දන්නේ නැත්නම් ඒ වගේම මේවා එකතුනාට පස්සේ ඇති වෙනවා සැප දුක අදුක්කම සුඛ වේදනාවල්. මෙන්න මේවා දකින්නෙත් නැත්නම් දන්නේ නැත්නම් දකින්නෙත් නැත්නම් අන්න ඒවට ඇලෙනවා, ඇහැට ඇලෙනවා, රූපෙට ඇලෙනවා, ඇහි රූපය සම්බන්ධ කරපු ඇස්තේ විඥාණයට ඇලෙනවා. දැන් විද්‍යාව තුල කියලා දීලා නැහෙනේ විඥාණය පිළිබඳව සයන්ස් වලදී. අන්න ඇසේ විඥාණයට ඇලෙනවා, ස්පර්ශයට ඇලෙනවා, ওই තින්නන් සංගති පස්සෝ තුනේ එක්ක යාමට ඇලෙනවා, ඒ එකතු වීමට ඇලෙනවා, ඒ යෙදුණු අවස්ථාවට ඇලෙනවා, සැප දුක අදුක්කම සුඛ වලට ඇලෙනවා. දැන් කීයක් කියවද? ඇසට ඇලෙනවා එකයි, රූප වලට ඇලෙනවා දෙකයි. ඒ දෙක නිසා හට ගන්න උපදින චක්කු විඥානය ඇස දැනගැනීමට ඇලෙනවා තුනයි. දැන් තුනක් කියවනේ ඇස රූප නිසා හට ගන්න චක්කු විඥානය. ඒක හරි හරි මාර වැඩේනේ. ඇසයි රූපයයි නිසාලු චක්කු විඥානය හට ගන්න. මෙන්න මේ තුන් දෙනාම එකතු වෙලාලු එකතු වෙච්ච තැනදී ස්පර්ශයලු පුදුම අඥානකමක් නේ. ඇස රූපය නිසාලු චක්කු විඥානය හට ගන්න. මෙන්න ඒ තුනම එකතු වෙච්ච තැනදී කියනවා ස්පර්ශය කියලා. දැන් හතරයි. ඇස අජානං අපස්සං යථාභූතං, රූප අජානං අපස්සං යථාභූතං, චක්කු විඥානේ අජානං අපස්සං යථාභූතං, චක්කු සම්පර් ඒ කියන්නේ ඔය තින්නන් සංගති පස්සේ එකතු වුණාට පස්සේ ස්පර්ශය යෙදීම අජානං අපස්සං යථාභූතං, යෙදීම නිසා හට ගන්නවා සැප දුක් නොදුක් නොසෝ වේදනා විඳනයන් පහයි. ඔන්න ඔය ටික දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඇලෙනවා කියලා කියනවා නේද? හරි. ඊළඟට ඒ ඇලුණු කෙනාට, එකතු වුණු කෙනාට, මුලා වුණු කෙනාට ඇහැර රූපයක් දකිද්දිම ආශ්වාදයමයි දකින්නේ. අන්න නොදන්න නොදකින නොදනිද්දි නොදකිද්දි ආශ්වාදයකින්මයි දකින්නේ. ඒ කියන්නේ ඇහැට පෙනුණු කාරණාව තුළ එයා දකින්නේ හොඳ පැත්තම. ආස්වාදානුපස්සිනෝ විහෙරතෝ, හොඳ පැත්තමයි දකින්නේ. හොඳ පැත්තම දකිනකොට මොකද වෙන්නේ? අන්න තමන් ජීවිතේ කොටු කරගත්ත ස්වභාවයක් තුල වාසය කරනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. තමන් කොටු කරගත්ත ස්වභාවයක්. ඔන්න ඇහැට රූපයක් දැක්කහම මොකද වෙන්නේ? ස්වરૂපය. අපට විවිධ හැඩයන් ඉස්මතු වෙනවා. විද්‍යාවක් විඳීමක් ඇති වෙනවා. වේදනාවක් හඳුන ගැනීමක් ඇති වෙනවා. චේතනාවක් ඇති වෙනවා. දැන ගැනීමකින් යුක්තයි. දැන් මොකද වෙන්නේ? මේක අල්ලගෙන, මේක සතුටින් පිළි අරගෙන වාසය කරනවා. අන්න එයාට කායික දුක, මානසික දුක යන මේ සියලු දුක් ඔකේ පින්තේ නැති වෙනවා කියලා තියෙන්නේ. ඇති වෙනවා කියලා හැදෙන්න ඕන. ඔකේ දුක් නැති වෙනුනේ ඇති වෙනවා. අල්ලගෙන ඉන්නකොට දුක් ඇති වෙනවා. ඇත්ත දැක්කේ නැත්නම් නේද? මොකක් වුණොත්ද? ඇත්ත දැක්කේ නැත්නම් කියලා කියනවා. ඇත්ත දැක්කේ නැත්නම් ඒ වගේ තමයි කනත්, නාසයත්, දිවත්, කයත්, මනසත්, කනත් ශබ්දයත්, කනේ ශබ්දය සම්බන්ධ කරන විඤ්ඤාණයත්, ඒ වගේම නාසයත් ගන්ධයත්, නාසය සම්බන්ධ නාසයත් ගන්ධයත් සම්බන්ධ කරන විඤ්ඤාණය සම්බන්ධ කරනවා කියන්නේ අපට ඇහැට රූපයක් පෙනෙන්නේ, කනට ශබ්දයක් ඇහෙන්නේ අපට එතන දැනගැනීමක් ඇති වුණු තැනදී. නැත්තම් හම්බ වෙන්නේ නැහැ. මං ඔබට අර මුලින්ම කීවේ ටීවී එක දිහා බලන් ඉන්නකොට කෑම කදි රස තේරෙන්නේ නැහැ කියලා. එතකොට දිවට ඒ රසයේ සංනිවේදනය වෙන්න දිවේ විඥානය පහළ වුණු නිසා දිව තුළ දැනගැනීමක් ඇති වෙන්නට ඕන. මෙන්න මේවා ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒවයි ආස්වාදය දකිමින් වාසය කරනකොට අපි රාමු කොට වෙනවා. මේකට කියනවා පින්පනේ සම්මා සක්කාය කියලා කියනවා. ඒ කියන්නේ ස්වකීයත්වය. තම තමන්ට කොටු වෙච්ච රාමුව. තම තමන්ට කොටු වෙච්ච රාමුවක් එක්ක වාසය කරනවා. ඔබට පුළුවන් ද පින්වතුනේ මේ ලෝකයේ යමක් දකින්න ඒ දේ හරියටම? හොඳට හිතන්න. ලස්සන ප්‍රශ්නයක් අහන්නේ. ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඔබට පුළුවන් ද පින්වතුනේ මේ ප්‍රශ්නේ අහන්නේ අර අපේ සායින්හන්සේ ඕස්ට්‍රේලියාවේ ඉඳෙදි ඒ හිටපු අයට නෙමෙයි මේක අදාළ, මට මේ අහගෙන ඉන්න මටයි අදාළ කියලා ඔබ හිතන්න. ඔබට පුළුවන් ද පින්වතුනි මේකත් එක්ක විචක්ෂණය කරගෙන යමු. ඔබට පුළුවන් ද පින්වතුනි මේ ලෝකයේ යමක් දකින්න ඒ දේ හරියටම? මාර්ගකතාවක් නේ. ඔබට පුළුවන් ද කියලා අහනවා මේ ලෝකයේ යමක් දකින්න ඒ දේ හරියටම. තමන්ගේ රාමුවකට කොටු වෙන්නේ නැතිව. දැන් මම ඉදිරියේ කෝපයක් තියෙනවා. දැන් ඔබ දැන් ගෙදරනේ ඉන්නේ, ඔබේ ඉස්සරහා තියෙන එක දිහා බලන්න මං කෝපය කිව්වට ඔබේ ඉස්සරහා තියෙන්නේ ෆෝන් එක වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, මේසයක් වෙන්න පුළුවන්. දැන් මං කෝපය කියනකොට ඔබ ඒකට ඔබේට අදාළ නම දාගන්න. දැන් මම ඉදිරියේ තියෙනවා මං කියන කෝපය. ඔබට පුළුවන් ද මේ කෝපය විග්‍රහ කරන්න? ඔබේ සංකල්පනාවලට යන්නේ නැතිව. ඒ කියන්නේ දැන් මේකේ පාට කියන්නේ ඔබේ සංකල්පනාව. කෝපි සුදු පාටයි, එහෙම නැත්නම් ඔබ ඉස්සරහා තියෙන එක දුඹුරු පාට වෙන්න පුළුවන්, කළු පාට වෙන්න පුළුවන්, කොළ පාට, නිල් පාට වෙන්න පුළුවන්. ඒව මොනවාද? ඒව ඔබේ සංකල්පන. ඔබ කලින් ගත නිමිත්තකින් මැන්නේ හැඩය විදිය, ඒ ඔක්කොම මැනේ ඔබ ගත්ත නිමිත්තකින්. ඒ වගේ මේක ඝනයි කියන කාරණාව, තදයි කියන කාරණාව, මේ ඔක්කොම ඔබ කලින් ගත්ත නිමිත්තක් ඔස්සේ මනින එක. එහෙම නැතුව ඔබට පුළුවන් ද මේ දේ තේරුම් ගන්න? ඒ කියන්නේ අපේ ජීවිතය කියන්නේ මොකක්ද? අපේ ජීවිතය කියලා කියන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම කොටු වෙච්ච රාමුවක්. දැන් අපි කෝපේනේ ගත්තේ. කෝපේ විතරද අපිට ජීවිතේ හම්බ වෙන්නේ? ගණන් කරන්න බෑනේ. ඒ තරමට කීයක් જાති හම්බ වෙනවද? සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේ මං වෙනද දැකපු කෙනාම තමයි අද දකින්නේ කියලා. ඒ අපිට වැරදිච්ච තැන. වෙනද දකින්න කෝපෙම තමයි. නෑ පින්වතුනේ, වෙනද දැකපු අපි එහෙමයි හිතන් ඉන්නේ. පින්වතුනේ ඒ විදියටම ඒක දකින්න පුළුවන්ද? ඒ කෝපෙ ගැන හිතන්නේ මං ඒ විදියටමද? මම හිතන් ඉන්නේ වෙනදා ඉන්නේ ගෙදරම තමයි මං මේ ඉන්නේ කියලා. හැබැයි ඒ විදියටමද අද පෙනුනේ? ඒ විදියටමද මට හිතුනේ? අපි හිතන් ඉන්න කලින් හදපු ගේමයි අද තියෙනෙත් ඒගේ, හිට තියෙනෙත් ඒගේ. නමුත් බලන්න ඒ අත්දැකීම ඒ විදියටමද දැනෙන කියලා නේ. හිතන්න ඔබේ සමීපතම කෙනෙක් මියදුනා කියලා හිතන්න. සමහර කෙනෙක්ගේ අම්මා තාත්තා, එදා ඒ අම්මා තාත්තා නැති වෙච්ච වෙලාවේ දැනෙච්ච ශෝකය, ඒ වේදනාව උහුලගන්න බැරි දරාගන්න බැරිකම්ම. ඒ අම්ම නිසාම නම් ශෝකය දැනුනේ, ඒ තාත්තා නිසාම නම් ශෝකය දැනුනේ. ඒ ශෝකය දැනුනේ මටම නම්. අපි හිමනේ අදහස් කරන්නේ. හරි, දැන් ඒ අම්ම හරි නැති වෙච්චේ අම්ම හරි නැති වෙච්චේ තාත්ත හරි නැත්නම් තමන්ට ප්‍රිය කෙනෙක් නැති වුණානේ කවුරු. ඒ ශෝකය පුළුවන් නම් දැන් ගන්නකෝ. පුළුවන්ද දැන් ඒ සංවේදනේ ඒ ෆීලින් එක ඒ සංවේදනේ ගන්න පුළුවන්ද? බෑනි නේද? මං ආසම දෙයක් මිහිරිම දෙයක් මට හමු වෙච්ච දවස මතක් කරගන්න. හරි, ඒ දෙයම අද මගේ ඉස්සරහා තියාගෙන මට පුළුවන්ද බලනකො ඒ සන්තුෂ්ත බව ඒ විදියට ඒ ඉහවහා ගිය නිම්හිම් නැති සතුට ඒ විදිහටම ගන්න පුළුවන්ද? බෑනේ. ඒ විදිහටම අඩු වැඩි දශමයක්වත් නැතුව එහෙම බෑනේ. ආ, එහෙනම් දැන් කියන්න පුළුවන්ද එදා තිබිච්ච එකමයි අද තියෙන්නේ කියලා? නෑ, වෙන විදිහට වෙන්නේ නේ. අපේ පින්වතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ පින්වතුනේ සම්පූර්ණයෙන්ම කොටු වෙච්ච රාමුවක්. තම තමන්ට කොටු වෙච්ච රාමුවක්. මෙන්න මේකෙන් ගැලවෙන විදියක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. තම තමන්ට කොටු වෙච්ච රාමුවෙන් ගැලවෙන්නේ නැතුව ඇත්ත දකින විදිය. අන්න දැන් අපි හදන්නේ ඒ කොටු වෙච්ච රාමුවෙන් එළියට පනින්නනේ. හැබැයි කොටු වෙච්ච රාමුව පැත්තක තියෙද්දී මම එළියට පනිනවා නෙමෙයි. තම තමන්ට කොටු වෙච්ච රාමුවෙන් ගැලවෙන්නේ නැතුව ඇත්ත දකින විදිය. ඇත්ත දැක්කට පස්සේ ආය අමුතුවෙන් කොටු වෙච්ච රාමුවෙන් ඔබට එළියට පනින්න ඕනේ නැහැ. ඇස, කන, නාසය, දිව, කය, මනස ඇත්ත දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මෙන්න මේ වගේ තම තමන් කොටු කරගෙන රාමුවක වාසය කරන. දැන් ඉතින් ගැලවිල්ලක් නැහැ. අන්න මොකද වෙන්නේ? කායික පීඩා ලැබෙනවා, මානසික පීඩා ලැබෙනවා, කායික දරත ලැබෙනවා. බලන්න අපිට කායික පීඩා නැද්ද කියලා දැනෙනවනේ. කයට බැරි අමාරුවන් රිදෙන්නේ නැද්ද? කැක්කුම් එන්නේ නැද්ද? ලැබෙනවා. මානසික දරත ලැබෙනවා. අසහනයක් තියෙනවා. මොකක් ලැබුණාමද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන කාරණා තුල ඇත්ත දකින්නේ නැති වුණාම බලන්න ඔබේ ජීවිතය දිහා හැරිලා ඔබේ වයස කීයද බලන්න. මගේ වයසට අනුව මම බලන්න. මං මගේ ජීවිතේ මුළු දවසම සතුටින් හිටපු දවසක්, හිතට පුංචි හෝ වේදනාවක් නොආපු දවසක්, හිත කැළතිච්ච නැති අවස්ථාවක්, මගේ ඇතුළත නොකැළඹිච්ච වෙලාවක්. අනේ, මං පුංචි පුංචි ආශ්‍රාද ටිකක් ඉඳලා හිතලා තිබුණා වුණාට බලන්න මගේ ජීවිතේ වේදනාවල්මනේ තිබින තියෙන්නේ. මගේ ජීවිතේ පසුබෑම්මනේ තිබින තියෙන්නේ. මගේ ජීවිතේ රිදවුම්මනේ තිබින තියෙන්නේ. මගේ දුක හිතෙන කතාවල්මනේ මට ඇහිලා තියෙන්නේ. මං ජීවිතේ කොච්චර ඉක්ි ගහලා අඬන්නේ නැද්ද? මට වෙනස්කම් වෙද්දි මට ඒකව දරා ගන්න බැරුව කොච්චර ඉන්න එහෙම වැළපෙන්නේ නැද්ද? මං ගැන සැක කරාවි, මං ගැන බොහෝ දේවල් කියාවි කියලා මගේ ඇතුළත කොච්චර කඩාගෙන වැටෙන්නේ නැද්ද? මං කැමති දේවල් නොලැබෙන නිසා මගේ ජීවිතේ මතු බලාපොරොත්තු එක හූල්ල හූල්ල කොච්චර ඉන්නේ නැද්ද? එහෙම නැද්ද බලන්න. සමහර වෙලාවට අද දවසෙත් කොච්චර හිරු හිතරදීම් වෙන්නේද? හිත කොච්චර පෑරෙන්නේ නැද්ද? මට කොච්චර අසතුටුකම් ජීවිතේ ඉන්නේ නැද්ද? එහෙම වුණා නම් පින්නතනේ බුදු බණ වර්ධනේ නිලයක් නැහැ. එහෙම වුණා නම් මට මගේ ජීවිතේ වෙලා තියෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන කාරණා තුල ඇත්ත දැක්කේ නැති කමක් නිසා තමයි පින්නතනේ එහෙම වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඇත්ත දකින එක පිළිබඳව. චක්කුංචකෝ උන මගේ ඇස නෙමෙයි චක්කුංචකෝ භික්කවේ ජානම් පස්සෙන් යථා භූත යම්කිසි කෙනෙක් ඇසෙහි ඇත්ත දකිනවා නම් උන ඇස කියන්නේ මේ ඇස ඇසක් වෙන්නේ පෙනීමේ කෘත්‍යයේදී නැත්තම් ඇසක් නෙවෙයි එහෙම වුණොත් මට තියෙන ඇසෙන් එළියේ තියෙන රූප බලනවා වෙනවා ජීව විද්‍යාත්මක ඇසෙන් භෞතික රූප බලනවා වෙනවා මේ කියන්නේ ඇස පෙනීමේ කෘත්‍යයත් එක්කයි ඇස කතා කරන්න වෙන්නේ පෙනෙද්දි තමයි ඇස ඇහැක් වෙන්නේ ඇසෙහි ඇත්ත දකින්නවන රූපේ රූප කියන්නේ සියම් ස්වරූපයක් ප්‍රකටත්වය ප්‍රකට වෙච්ච දේ නෙමෙයි ප්‍රකටත්වයේදී ඇසේ විඥාණය ඇත්ත දකින්න ඔන්න ඇස දැන ගැනීම මිසක දැනගත්ත ඇස නෙමෙයි ඇස දැන ගැනීම ඇසේ දැන ගැනීම මිසක දැනගත්ත ඇස නෙමෙයි දකින්නවන ඒ වගේම ඒ තුන එකතු වීම ස්පර්ශය ඇත්ත දකින්න එකතු වෙච්ච තුනක් දිහා බලන නෙවෙයි එකතු වීම මොකද්ද කිව්වේ එකතු වෙච්ච තුනක් දිහා බලනව නෙවෙයි එකතු වීම සීනි වෙන්නේ දියේ වෙද්දි කිරිපිටි වෙන්නේ කියන්නේ සීනි වෙන්නේ බෝතලේ තියෙද්දි නෙවෙයි දියේ වෙද්දි කිරිපිටි වෙන්නේ පැකට් එකේ තියෙද්දි නෙමෙයි දියේ වෙද්දි තේකොළ වෙන්නේ පැකට් එකේ තියෙද්දි නෙමෙයි දියේ වෙද්දි තින්න සංගති අන්න තුනේ එක්ව යාම ඔන්න ඒකට කියනවා අපි කිරිතේ එකක් කියලා. හැබැයි කිරිතේ එක කියලා කියන්නේ මෙන්න මේ කියලා පෙන්වුවොත් කිරිපිටි පැකට් එක පෙන්වන්න බෑ. පෙන්වුවොතින් එකතු වෙලා නැහැ. සීනි බෝතලේ තේකුඩු පැකට් එක පෙන්වන්න බෑ. එහෙම එකතු වෙලා නැහැ. එකතු වෙච්ච එකක් පෙන්වුවොතින් මෙන්න මේ කියලා එකතු වෙලා නැහැ. එක්ව යාම තින්නම් සංගති. තුනේ එකතු වීම. එක්ව යාම. දැන් සමහර අය මට ඇහිණ තියෙනවා මෙන්න මේ ඇහැයි එළියේ තියෙන රූපයයි ඉතින් එළියේ තියෙනවා නම් එකතු වෙලා නැහැ කොයි එකතු වෙලා චක්කු විඥානය කියලා කියනවා ඒක මොකක්ද කියලා දැන් ඇසේ කිව්වොත් මේ තියෙන ඇහැට හරි මේ මස්කුලිය හරි පේනන්න පුළුවන් ඊට පස්සේ මේ රූපේ කියපස්සේ එළියේ භෞතික එකක් හරි නිකන් හරි නෙමෙයි ඒක වැරදි එහෙම හරි පේනවා චක්කු විඥානය කියන පස්සේ ඒකට හිත කියනවා. එතකොට මන ධම්ම මනෝ විඥාන කියන්නේ ඒක මොකද්ද? පෙන්නන්නේ මොකද්ද? තින්නම් සංගති. මේන් කියලා ඒවත් පෙන්නෝතින් සංගති වෙලා නැහැ. එක්ව යාමක් වෙලා නැහැ. ඔය තුනේ එක්ව යාමට තමයි පස්ස කියලා කියන්නේ. ස්පර්ශය නැත යෙදීම. යෙදීමේ ඇත්ත දකින්නවා නම් ඒ යෙදීම ඒ අවස්ථාවේක සංවේදනීය වීම මෙන්න මේකේ ඇත්ත දකින්නවා නම් කියන්නේ විඳීම කියන ස්පර්ශයෙන් හටගන වේදනාව ස්පර්ශය තුළින් හටගත් වේදනාවේ ඇත්ත දකින්නවා නම් මොනිට වේදන තියෙන වේදනාව නෙවෙයි ස්පර්ශය නිසා හටගන්න වේදනාව අන්න ඒ කෙනාට කියනවා ජානම් පස්සං යථා භූතං ජානම් පස්සං යථා භූතං යථාර්ථ වශයෙන් දකිනකොට ඇහැට ඇලෙන්නේ නැහැ. මගේ ඇහැට නෙවෙයි. ඇහැට ඇහි ඇත්ත දකිනවා නම් ඇහැට ඇලෙන්නේ නැහැ. මොකක්ද ඇත්ත? අනිත්‍යයි. මේ කියලා පෙන්වෝතින් එක නිට්ටයයි. හැබැයි ඇසට විග්‍රහයක් කරනවා නම් ඒක නිට්ටයයි. හැබැයි නිට්ට නැහැ කියලා උත්තරයක් කරනවා නම් මේක අනිත්‍ය මෙන්න මේක අනිත්‍ය කියලා උත්තරයක් එනවනම් ඒක නිට්ටයයි. ඔන්න ඕකටයි ඒ කියන්නේ නිට්ටය කියලා හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඕකටයි අනිත්‍යයි කියන්නේ. නිට්ටයයි කියලා හම්බ වෙන්නේ නැත්නම් ඒ දැක්මේ වාසය කරද්දි මොකද වෙන්නේ? ඔන්න බවක් හම්බ වෙන්නේ නැතනම් ඇස බවක්. දැන් අපිට ඇස බවක් හම්බ වුණොත් ඒක නිට්ටයයි. ඇහෙන් රූපයක් දකින්නම් ඉන්නේ ඇහැ කියලා බවක් හමු වෙන්නේ නැත්නම් ඇහැ මුල් කරගෙන අපට කොටු වෙච්ච රාමුවක ඉන්න ඉඩ තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥානයක් කොටු කරගන්න ඉඩ තියෙනවද නැහැ මෙන්න මේකට කියනවා එතරවීමේ දැක්ම. දැක්ම කියලා. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිටිය කියලා. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිටිය කියලා. ඒ මොකක් කරද්දිද ඇති උනේ? ඔන පින්වතුනේ ආයි කරණ තියෙන මොකද්ද? ලෝකෝත්තර සම්මාදිටිය ඈතරවීමේ දැක ඇතුන් ඇතුනේ මොකක් කරගෙන ඉඳිද්දි? හරි ලස්සන වචනේ. ඇහැ පිළිබඳව ඇත්ත හොයන්ති. ඔන්න අපිට කර ඉන්න අපිට කරන්න තියෙන දේ. ඔය ලෝකෝත්තර සම්මාදිටිය ඈතරවීමේ දැක්ක ඇති උනේ කොහොමද? ඇහැ පිළිබඳව ඇත්ත හොයද්දි. ඒ කියන්නේ අපි ප්‍රඥාවන්ත වෙද්දි, අපි සත්‍යවාදී වෙද්දි ඇහැ පිළිබඳව සත්‍ය හොයද්දි, අන්න ඇහැ ස්ථිර වශයෙන් ලැබීමක් බවට මෙහෙම දෙයක් කියේ. මෙන්න මේකයි ඇහැ මෙහෙම දෙයක් කියලා පෙන්වන්න පුළුවන් දෙයක් වලට පත්වන්නේ නැහැ. හැබැයි මේක මේ කටපාඩමෙන් දැන් උත්තර ගන්න එපා. ගොඩාක් අයට කටපාඩම් උත්තර එනවා. ඒක තවත් ගැළපීමක්. ඒ කියන්නේ මොකද? දුන්න ක්‍රමය අල්ලගත්තා. දැන් අපිට ක්‍රමයේ කටපාඩම්. හැබැයි ඕක ක්‍රමයේ තියෙන්නේ මොකටද? ක්‍රමයේ තියෙන්නේ භාවිත කරන්න. මං අර උපමාවක් කියන්නේ මහා කාන්තාරයක යනකොට මිනිස්සෙක් වලකට වැටෙනවා. ගැඹුරු පතුල පේන්නේ නැති ආගාධයක. මේ මිනිස්සයාගේ වාසනාවකට වගේ කෑ ගහද්දී උඩින් මිනිස්සෙක් යනවා. උපකාරශීලී. එයා කඹයක් දානවා, නැත්තම් ආධාරකයක් දානවා. ඒ කියන්නේ කඹය කියන්නේ උඩට එන ක්‍රමය. ආධාරකය. ක්‍රමය. අපි කඹය තදින් අල්ලගන්න ඕනද නැද්ද? කඹය තදින් අල්ලගන්නවා. හැබැයි කඹය තදින් අල්ලගන්නේ අල්ලගත්ත තැන අල්ලගෙන ඉන්න නෙවෙයි. ඒක උපකාර කරගෙන දැන් කඹය අල්ලගෙන අනේ ෂෝක් කියලා ඔකේ උංචිල්ලාව බැඳගෙන පැද්දොතින් ඒක හරියනවද? නැහැ. කඹය දෙන්නේ අල්ලගෙන උඩට එන්න. දැන් ඒතකොට ඒ උඩට කඹය කියලා කියන්නේ උංචිරි පදින එකක් නෙමෙයි. ක්‍රීඩා කරන මේ කිලායත මමායත ධනායත කියලා කියන්නේ එහෙම එකක් නේ. ක්‍රමයක් දෙන්නේ. දැන් ක්‍රමය හැබැයි අල්ලගන්නේ අල්ලගෙන උඩට එන්න මිසක අල්ලගෙන තද කරන් අල්ලගෙන ඉන්න නෙමෙයි. පින්වතුනේ අපිට දැන් මේකෙදි දැන් අපිට කියනවා ඇහැ හොයන්න. ඇහැ කියන්නේ ක්‍රියාවක්, ඇහැ කියන්නේ සිද්ධියක්. ඔය ආදී වශයෙන් කිව්වට පස්සේ අපි ඒක අල්ලගනවා. හරියට කඹේ අල්ලගන්න තද කරන් ඉන්නවා වගේ. හැබැයි තදින් අල්ලගන්නේ අල්ලලා අල්ලන්නේ අතහරින හැඟීමෙන්. අල්ලලා තියාගන්න හැඟීමනේ. අල්ලන් නොඅල්ලා උඩට එන්නත් බෑ. දැන් සමහර අය කියනෝනේ මේ වැඩන්නේ ඔවා පොත්වල ඒවා වැඩන්නේ ජීවිතෙම්මයි දකින්. එහෙනම් ඉතින් එයාට පුළුවන් කඹේ නැතුව එයාගේ ජීවිතෙම නම් උඩට එන්න පුළුවන්. ඕන ඕන පොතේ තියෙන ක්‍රමේ ඉගෙන ගන්න ඕන. තදින් අල්ලනවා. හැබැයි අල්ලන අතාරින චේතනාවෙන්. අන්න දැන් ගොඩක් දෙනකොට මොකද වෙන්නේ? දීපු ක්‍රමය කටපාඩම් දෙයක් කරගෙන. ක්‍රමයක් දෙන්නේ උඩට එන්න. නේද? අපිට අර පුංචි කාලේ තල්ලු කරන් යන අර අත්කරත්තයක් දෙන්නේ. ඒක මොකටද දෙන්නේ? අල්ලගෙන ඉන්නද? නෑ, නැකිටින්න. නැකිටලා තල්ලු කරන් ගිහිල්ලා ඒක අල්ලගෙන ඉන්න නෙවෙයි. පයින් ඇවිදින්න. දැන් අපිට ගොඩාක් දෙනකොට වෙච්ච දේ තමයි බණ ඇහෙනවා. ගොඩ විශාල වශයෙන් ඇහෙනවා. තව කෙනෙකුට පැහැදිලි කරන්නත් පුළුවන්. විස්තර කරන්නත් පුළුවන්. මෙන්න මේක මෙහෙමයි කියලා. හැබැයි ක්‍රමය දෙයක් කරගෙන. ඒක ඊට වඩා ප්‍රශ්නය. ක්‍රමය දෙයක් කරගෙන. ක්‍රමය දෙන්නේ භාවිත කරන්න. ක්‍රමය දෙයක් වෙනවා. කටපාඩම්. නරක නැහැ. සුතේ නිරාකූලත්තේ ඉතාම අවශ්‍යයි. හැබැයි භාවිත වෙන්න ඕනේ. ඔන්න ඈතරවීමේ දැක්ම එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මාදිටිය කියලා වෙන්නේ අන්න ඇහැ පිළිබඳව සත්‍ය සොයද්දී. අන්න ඈ ස්ථිර වශයෙන් ලැබීමක් බවට මෙහෙම දෙයක් කියලා පෙන්වන්න පුළුවන් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවත් වෙන ඇහැ. මේ අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවත් වෙන ඇහැ. නමුත් ඒක අපි හොයන්නේ නැති නිසා අපි දන්නේ නැහැ. දැන් මේ ඇහැ කියලා 아무තු එකක් නෙමෙයි, මේ එදිනෙදා ජීවිතයේ රූප බලන එක තමයි. වටපිටාව බලන එකම තමයි එදිනෙදා ජීවත් වෙන ඇහැ. නමුත් ඒක අපි හොයන්නේ නැති නිසා අපි දන්නේ නැහැ. ඇහෙන් බලලා වින්දනයක් ලැබෙනවා. ඇහැ දන්නේ නැහැ. නාසය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. දිව, කය, මනස මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි වින්දනයක් ලැබෙනවා. ඔහේ වින්දනයක් ලැබෙනවා. සතුටක් ලැබෙනවා. හරවත් පදනමක් නැහැ. එහෙනම් පින්වතුනි, ඇහැ කියන්නේ මොකක්ද කියලා ඇත්ත හොයන්න ඕන. කන කියන්නේ මොකක්ද කියලා ඇත්ත හොයන්න ඕන. නාසය කියන්නේ මොකක්ද කියලා ඇත්ත හොයන්න ඕන. දිව කියන්නේ මොකක්ද කියලා ඇත්ත හොයන්න ඕන. අන්න ඇත්ත හොයනකොට අනිත්‍යයි කියලා දකින්න. මේක පින්වතුනි, මම වෙනුවෙන් වෙන කෙනෙක්ට කරලා දෙන්න කියලා එහෙම බෑ. අපි අපේ ගුරුවරයාට කිව්වොත්, අනේ ස්වාමීනි, මේ මට ඇහැ ගැන හොයලා දෙන්නකෝ. එහෙම හරියන්නේ නැහැ. ඒක මම කරන්න ඕන. කියන්නේ මගේ සංකල්ප නොදා මගේ පැත්තෙන් කරන්න ඕන දෙයක් ඒක. ඉතින් මට තියෙන්නේ මේ සමහර අය හිතන් ඉන්නවා මේ ඇහැ කියන කාරණේ නුවණින් දකින්න ඕන එකක් කියලා. ඒ මොකද්ද? ඔව්, නුවණින් තමයි දකින්නේ. අපි හිතන් ඉන්නේ මේ ඇහැ කියන එක තියලා නුවණ හදාගෙන නුවණින් අර උඩින් ඉඳන් පල්ලෙහා බලනවා වගේ බලන කියලා. නෑ නෑ, වරද්ද ගන්න එපා. ඇහැ කියන්නේ මොකක්ද කියලා හොයන තැනම තමයි නුවණ උපදින්නේ. පැහැදිලිද මං කියපු දේ? පැහැදිලි ඇතිනේ. අපි හිතන්නේ ඕන් ඇහැ තියෙනවා. ඕන් ඔය තියෙන ඇහැ දිහා මං නුවණ හදාගෙන නුවණින් බලනවා. එහෙම නෙමෙයි. ඇහැ කියන්නේ මොකක්ද කියලා හොයන තැනම සුසුසා පරිපුච්චා ඇසූ දේට අනුව විමසන කොට තමයි ප්‍රඥාවට ආහාර ලැබෙන්නේ. එහෙනම් තමන්ගේ සංකල්ප නොදා මේ ඇහැ කියන්නේ මොකද්ද කියලා විචක්ෂණයක් කරන ඕන. ඒක කාටවත් දැන් මට බඩගිනි වුණාට පස්සේ කවුරුවත් කෑවම හරි යනවා නෑනේ. මට ඉන්න බෑ, දරාගෙන පුදුම බඩගිනි. ඉතින් මට බඩගින්නට ළඟ ඉන්න කෙනෙකුට අනේ ඔයා කන්නකෝ, ඔයා කෑවම මට බඩ පිරේ. එහෙම එකක් වෙනවද? එහෙම වෙන්නේ නෑ. දැන් අපි දුකයි දුකයි කියන්නේ පින්වතුනේ එපා වෙන එකට නෙමෙයි. ඒ එපා වෙන එකට කියන්නේ දුක් වේදනාව කියන්නේ. ත්‍රික්ෂණේ දුකයි කියලා කියන්නේ පිහිටන්න ඉඩක් නෑ කියන එක. මොන හොඳට අදහස ගන්න, අපි මේ ත්‍රික්ෂණේ අපි දුක් විඳින එකයි, ත්‍රික්ෂණයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන දුක කියන්නේ පිහිටන්නේ නෑ කියන. මේවට ඉරි ගහලා තියා ගන්න. අප්පනිහිත කියන වචනේ පාලියෙන් කියන්නේ පිහිටන්න ඉඩක් නෑ කියන එක. අල්ලගන්න ඉඩක් නෑ කියන එක. අනිත්‍ය නිසා දුකයි. දැන් අපි හිතනවා මේ ජීවිතේ කඳුළු පුරෝගෙන එපා වුණු ජීවිතයක් ගත කරන්න තියෙන්නේ කියලා. නෑ නෑ, හරි සතුටින් ජීවිතය ගත කරන්න තියෙන්නේ. බලන්න ලස්සන ඒ කතා. නුවණ දියුණු වෙන එක ඇතුළතයි වැඩෙන්නේ. බාහිරින් ඔක්කොම අතහැරලා දානවා කියන එක නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? ඇහෙන් රූපයක් දකිනකොට අනිත්‍ය හොයාගෙන යනකොට ඒක එක පීඩන්නේ නැහැ. ඒක අල්ලගන්නේ නැහැ. ඒක läගගන්නේ නැහැ. ඒකට කියනවා දුකයි කියලා. මේකට කියනවා පින්වතුනි සංස්කාර දුකයි කියලා. දුක් විඳීම නෙමෙයි. ඒකර බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකාය හතර පොත් වහන්සේ සලායතන සංයුත්තේ රහෝගත සූත්‍රයේ පැහැදිලි කරනවා සියල්ලම දුකයි කියලා පෙන්වන්නේ සංස්කාරවල අනිත්‍යයට, නැතිවීම, විනාශයට. දැන් දුකයි කියන්නේ මොනවද? අපි අඬන එකද, වැළපෙන එකද? නෑ නෑ, සංස්කාරයයි දුකයි කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛාති. දැන් දුක හොයන කලින් මොකද හොයන්න ඕන? සංස්කාර කියන්නේ. සංස්කාර හේතුවෙන් එයා දුක හේව තමයි. සංස්කාර අනිත්‍යද නැතිවීමට විනාශ වීමට. යමක් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් නැති වෙනවා නම් අන්න ඒකට කියනවා සංස්කාර දුක කියලා. මෙන්න මේක දුක හැටියට දකිනකොට දැන් කොහොමද මම ඉන්නේ? ලස්සන කතාවක්. දැන් ඇහැ මම කියලා ගන්න එක සුදුසුයිද? දැන් ඇහැ ලැබුණේ නැත්නම් ඇහැ මම කියලා ගන්න හම්බ වෙනවද? කන කියන එක ලැබුණේ නැත්නම් මම කියලා හම්බ වෙනවද? නාසය කියන එක ලැබුණේ නැත්නම් මම කියලා එකක් හම්බ වෙනවද? දිව, කය, මනස කියන එක ලැබුණේ නැත්නම් මම කියලා හම්බ වෙනවද? මෙන්න මේකට කියනවා පින්වතුනේ ත්‍රිලක්ෂණය කියලා. අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන වෙන එකකට නෙමෙයි. මොකක් එකද මේක උනේ? ඇත්ත හොයන්ති. ඒතකොට පින්වතුනි දැන් අපි ඔන්න දැන් ත්‍රිලක්ෂණයේ නුවණින් දකින්න ඕන කියලා එක දාගෙන හරියනවද? නෑ නෑ. අපෝ නෑ. අපි කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා. ඔව් කතාව ඇත්ත. ඒක එහෙම තමයි. ඒක හරි. හැබැයි ඒක ප්‍රායෝගික උනේ මොනව කරද්දිද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සත්‍ය නුවණින් දැක්ක වෙන්නේ මොකක් කරද්ද? ඇත්ත හොයද්දි, සත්‍ය හොයද්දි. ඔන්න ඊළඟට ලස්සන කතාව කියනවා. පින්වතුනේ මේ ලෝකේ සත්‍ය කියලා යමක් නැහැ. දැන් ඔන්න අපි හිතන්ගෙන සත්‍ය කියලා දෙයක් තියෙනවා. බොරුවෙන් අයින් වීමමයි සත්‍ය කියන්නේ. ඉරි ගහලා තියාගන්න වටින තරම් දේවල්. මොකද්ද? පින්වතුනි මේ ලෝකේ සත්‍ය කියලා යමක් නැහැ. බොරුවෙන් අයින් වීමමයි සත්‍ය කියන්නේ. නේ. ඔකට අපි ලොකුසයිනස ලස්සන උපමාවක් කියනවා. පිස්සු හැදිච්ච මිනිස්සෙක් ඉන්නවා. එයා මේ දොස්තර කෙනෙක් වෙනවා. කෙනයා කියන මම දොස්තර කෙනෙක් කියලා. එයා මොකද කරන්නේ? එයා ලෙඩ බලලා හොඳට ඉන්න අයට බෙහෙත් දෙනවා. දැන් මේ අපි යනවද ඒ බෙහෙත් හොඳයි ඒ බෙහෙත් නරකයි කියලා කියන්න යනවද? නෑනේ. මෙන්න මෙයාට යම් දවසක හොඳ වෙනවා, සනීප වෙනවා. දැන් සනීප වුණාට පස්සේ කියන තියෙන්නේ අසනීප වෙලා හිටිය සනීප වුණා එච්චරයි. දැන් කියන වෙන පිස්සුව හොඳ වුණා. හැබැයි එයාට කියන තියෙන්නේ පිස්සුව හොඳ වුණා විතරයි. හොඳ පිස්සුවක් හම්බු කියලා එකක් හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. පින්වතුනි මේ ලෝකේ සත්‍ය කියලා යමක් නැහැ. බොරුවෙන් අයින් දැන් අර පිස්සුව හොඳ පිස්සුව කියලා එකක් නැහැ. තියෙන පිස්සුව හොඳ වෙන එකටම තමයි සනීපයි කියලා කියන්නේ. ඊට පස්සේ සනීප වුණාට පස්සේ කියනවද එයා අනේ මං ඉස්සර මේ දොස්තර කෙනෙක් කියලා දාගත්තට ඒ දවස්වල මම බෙහෙත් දුන්නට ඒව බොරු එහෙම කියන්නේ යනවද? නෑ නෑ, එයාට කතාවවත් යෙදෙන්නේ. ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අමෝස ධම්ම නිබ්බාන පරම සත්‍ය නිවීමයි කියන. ඉතින් නිවුණට පස්සේ මොනවද ලැබෙන්නේ? ලැබීමක් නෑ. එහෙනම් යම්කිසි ලැබීමක් එක කතා කරනවා නම් ඒව ඔක්කොම බොරු කියන එකනේ කියන්නේ. දැන් පරම සත්‍ය නිවීම නම් නිවීමට මෙහා මොනවා හරි හම්බ වෙනවා නම් ඒ ඔක්කොම බොරු. අපි හිතනවා පින්වතුනි මේ ලෝකේ ඇත්තක් තියෙනවා කියලා. නෑ පින්වතුනි. මේ ලෝකේ ඇත්තක් නෑ. බොරුවක්මයි තියෙන්නේ. සත්‍ය මොකද්ද? සත්‍ය කියන්නේ නිවීම. ඒකයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ හොයාගත්ත පරම සත්‍ය නිවන වෙන්නේ. අනික් කාටවත් හොයාගන්න බැරි වුණා ඒක. පරම සත්‍ය නිවීමයි. අපි හිතනවා අපි ඇහි ඇත්ත දැකලා වාසය කරනවා. මොකද අපි හිතනවා මේ අපි ඇහි ඇත්ත දැකලා වාසය කරනවා කියලා. කියන්නේ පිස්සුව හොඳ වෙලා ඉන්නවා කියලා තමයි හිතන්නේ. ඇහි ඇත්ත දැකලා වාසය කරන්න එහෙනම් ඇහැ නිත්‍ය වෙන්න ඕන, සැප වෙන්නට ඕන, ආත්ම වෙන්න ඕන. නෑ, ඇහි ඇත්ත දැකලා වාසය කරනවා නෙවෙයි, අන්න දැක්ම ඇති වෙනවා නිවීමට. ඔන්න ඒ කියන්නේ මේ වගේ කතාවක්. ඔන්න මං ගිනි ගොඩක ඉන්නවා, මම ගිනි ගොඩේ ඇත්ත දැකලා මම මේ ගිනි ගොඩේනේ ඉන්නේ. එහෙම එකක් වෙනවද? නෑ නෑ, එයා ඇත්ත දැක්කොත් ඒකෙන් අයින් වෙනවා, එතර වෙනවා නේ. ඇහි ඇත්ත දැකලා වාසය කරන්න. එහෙනම් ඇහැ නිත්‍ය වෙන්න ඕන, සැප වෙන්නට වෙන්නට සැප වෙන්නට ඇහැ, ආත්ම වෙන්නට ඕන. නෑ, ඇහි ඇත්ත දැකලා වාසය කරනව නෙවෙයි, අන්න දැක්ම ඇති වෙනවා නිවීම. මම ආයේ කියනවා පින්වතුනේ, මේ තියෙන්නේ මේ කියන්නේ මලානික ජීවිතයක් ගත කරන්න කියන එක නෙවෙයි. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මලානික ජීවිතයක් ගත කරනවා කියලා. නුවණින් වාසය කරන, නුවණින් වාසය කරන. දැන් අපි මෝඩකමින් වාසය කරනවට වඩා යහපතක් නැද නුවණින් වාසය කරන එක? පින්වතුනේ, ගොඩාක් ඔය පේන තියෙන දේ තමයි බණ භාවනා කරන අනිත්‍ය ගැන මෙනෙහි කරන අය තමයි මූණු ඇද කරගෙන ඇඹුල් කරගෙන අයියෝ මෙහෙමයි පොඩ්ඩ ඇත්තන් ගැටෙන්න සමහර වෙලාවට මේ පැවිදි වෙන කලින් ඊට වඩා ෂෝක් එකට හිටියා. සමහර වෙලාවට බණ අහන කලින් හොඳ මනුස්සකමින් හිටියා. මෙන්න දෙයනේ සක්කාය නිරෝධය හරි මොකක් හරි කියලා බණක් අහනවා, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන අයියෝ 18 අරන් 10ට දුන්නා වගේ ෆෝඩ් නැත්තම් ඇති ඇද කුද හොයාගන්න වෙනද තිබිච්ච මනුස්සකමත් ගිලිහිලා ගිහින් මූණ එල්ල ගත්තකම හතර අතේ ඔහේ බලාගෙන ඉන්න කිසි තෘප්තියක් නැ, සතුටක් නේ. මේ බෙරි වෙච්ච බතක් වගේ, කරත්තේට අහුවෙච්ච කජුලෙල්ලක් වගේ, මිරිකල දාපු දෙහිලෙල්ලක් වගේ. උපහාසයට කියනව නෙවෙයි මේ, ධර්මයේ හරියට ආවොතින් සතුටක් සැනසෙන්නේ ජීවිතේ ඉපිලා යන හරියට මලක් තිබුණා වගේ ඉහවා යන සතුටක්, සෞම්‍ය ගතියක්, වසන්ත කාලයක පිපිච්ච ලස්සන සුවඳ හමුන මලක් වගේ. උදේ පාන්දර ඉරු එළියට මේ සුපුෂ්පිත ලස්සන පොහොණි වෙච්ච මලක් වගේ, පිපිච්ච මලක් වගේ සතුටෙන් පිරිච්ච ගතියක් තියෙනවා. ඇයි? බොරුවක ජීවත් වෙනට වඩා එයා ඇත්තක් දැක. එයාට අල්ලගන්න දෙයක් නැහැ, අල්ලගෙන විඳවන්න දෙයක් නැහැ, නැති වෙනකොට දුක් වෙන්න දෙයක් නැහැ. ලං කරගන්න කියලා අමුතු ආයාසයක් දරන වෙහෙසක් එයාට නැහැ. නුවණින් වාසය කරනවා. දැන් අපි මෝඩකමින් වාසය කරනවට වඩා යහපත් නැද්ද නුවණින් වාසය කරන එක? එතකොට ලෝකයේ තුල හමු වෙන ප්‍රබල කෙලෙස් වලට එන්න ඉඩ නැති වෙනවා. අන්න ක්‍රමානුකූලව යා එක්ක ආත්මහතක් යන පුළුවන්. නැත්නම් තව බොහෝ කාලයක් සංසාරේ යන පුළුවන්. හැබැයි දුකෙන් නිදහස් වෙනවා, දුක ඉක්මවනවා. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට මෙන්න මේ විදියට ඇස, කන, නාසය, දිව, කය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මෙන්න මේ වගේ යථාර්ථය දකිනකොට මොකද වෙන්නේ? එතර වීමකුයි සිදු වෙන්නේ. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්මය දැකීම. හරි, මම දැනට ඔතනින් ටිකක් මම ගොඩාක් වෙලා කියවගෙන ගියානේ. මේ ඉතුරු ටිකත් අපි බලමු. මේ තුන අපිට මොන හරි තියෙනවා නම් කතා කරමු. මම එක දිගට කියවගෙන ගියානේ. ඉතින් ඒ නිසා මේ මොන හරි අපිට කතා බහ කරන්න තියෙනවා නම් කතා බහ කරගෙන යමු.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, එතන සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා එතන සඳහන් කළේ, දැන් එතන පැවැත්මක් දෙන්න බෑ. මේ ඇහැගත්තුත් ඇහැ රූප චක්කු විඤ්ඤාණ, එතනින් පස්සේ පසපච්චය වේදනා. ඒකෝට දැන් එතන ගත්තාම මේ පැවැත්මක් දෙන්න බෑ කියන එක තමයි එතන අනිත්‍ය කියලා කියන්නේ, මේ කියලා වෙනම වෙන් කළා කතා කරන්න බැහැ කියන එක. එතන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්නේ දුක්ඛාති කියන කොටස.
හරි අම්මා, ප්‍රශ්නේ ගොඩාක් ලස්සනයි. අම්මයා, දැන් අපි දුකයි කියන එක සාමාන්‍යයෙන් අරගෙන තියෙන්නේ අර අපි විඳවනවා කියන අර්ථය තමයි එන්නේ. හැබැයි මෙතන දුක්ඛාති කියන එකේ අදහස තමයි පිහිටන්නේ නැහැ කියන අර්ථය. දැන් අපි අපි සමහර රට දැන් එකම වචනයක් ගත්තට ඒ වචනෙට විවිධ අර්ථ වෙනවනේ නේද?
එහෙම
මං අර ගිය සතියේදීත් කිව්වා, දැන් පායනවා කියන වචනේ අරගත්තා. දැන් අපි අවුව පායනවා කියලා කියන්නේ, දැන් අවුව පායනවා කියන වචනේ අවුව පායනවා කියලා කිව්වට පස්සේ අවුව පායනවා කියන අවුව ලැබෙනවා කියන අර්ථය. එතකොට වැස්ස පායනවා කියලා කියනවනේ.
එහෙම.
ඒතර වැස්ස පායනවා කියන්නේ අර ලැබෙනවා කියන අර්ථය නේ, නතර වෙනවා කියන අර්ථය.
නතර වෙනවා.
ඒතර දැන් අපි පායනවා කියන වචනේ විතරක් ලඝු වෙලා සීමා වෙලා බැලුවොත් අපි කිව්වොතින් පායනවා කියන්නේ මේ ලැබෙන එකට විතර ඉර පායනවා, මේ අවුව පායනවා කියන එකට විතරක් සීමා වෙලා ලැබෙනවා කියන අර්ථය විතරක් ගන්න පුළුවන්ද? බෑ නේද? ඇයි? වැස්ස පායනවා කියන්නේ මොකද්ද? වැස්ස ලැබෙනවා කියන එකද නොලැබෙනවා කියන එකද? එහෙනම් අම්මා, අපිට පායනවා කියන වචනට ඒකාන්තයෙන්ම මෙන්න මේකයි තේරුම කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? දැන් මේ සබරගමු පැත්තේ, දැන් මේ අපි වැඩ ඉන්න පැත්තේ පහුගිය කාලේ මේ කැලේ වෙලා මේක පිරිසිදු කරන්න, සුද්ධ කරන්න, කියන්නේ එහෙම කෙනෙකුට උදව් වෙන්න ආවා. ඊට පස්සේ කිව්වා මේ සායිනාස මේ වැද්ද පහ යන්න ඕන කියලා කිව්වා. මං මේ සද්ද නැතුව හිටියේ, ඉතින් ඇත්තටම මට කියපු දෙය අදහස ආවනේ. ඊට පස්සේ කිව්වා මේ වැද්ද පහ යන්න. මං කිව්වේ මොකද කිව්වේ? මේවා ඉතින් මේ කපල අයි කරලා පිරිසුද්ධ කරන්න ඕන කියලා කිව්වා. අන්න එතකොට තමයි මේ පායනවා කියන වචනේ තේරුම අදහන්නේ. දැන් පායනවා කියන වචනෙට ඒකාන්තයෙන් දැන් අර්ථයක් දෙන්න බෑ. යෙදෙන තැන අනුව තමයි මේ වචනේ අදහස ගන්න වෙන්නේ නේද?
එහෙමයි.
අන්න ඒ වගේ අම්මා, දැන් අපි දුක කියලා කිව්වට පස්සේ අපි හිතන්නේ මේ අඬන, වැළපෙන, සෝසුසුම් හිරන, ඇඟට දැනෙන බැරි අමාරුකම්, හිතේ හිත වේදනා, අර විඳවනවා කියන අර්ථය විතරයිනේ.
එහෙමයි.
නෑ, හැබැයි දුක් කියන වචනේට බුදුරජාණන් වහන්සේ සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා කියන්නේ සකස් වීම හොඳට හොයපු තැන, නුවණින් කියන්නේ විමසද්දී අන්න එයාට ඒ සියලු සකස් වීම වල පිහිටන්න බෑ. පිහිටන්න බෑ. අන්න එතෙන්දී දුකෙහි කෘත්‍ය හැටියට පෙන්වන්නේ, නැත්නම් දුක කියන එකේ කෘත්‍ය පැත්තෙන් පෙන්වන්නේ නොපිහිටීම කියන අර්ථය. ඒක සංයුතනි අංගුත්තර නිකායේ 3 තිකනිපාතේ අප්පමං. යමෙක් අනිත්‍ය දකිනවා නම් එයාට අනිමිත්ත සමාධිය ඇති වෙනවා කියනවා. යමෙක් දුක දකිනවා නම් එයාට අප්පනිහිත නොපිහිටීම, අප්පනිහිත සමාධිය, නොපිහිටීම එක එකගතාවයක් කියන කතාවයි. එතකොට දැන් මෙතෙන්දි සංස්කාරات එක්ක දුක කියනකොට ගන්නව නම් අර විඳවන දුක කියන අර්ථය නෙමෙයි. නෙමෙයි. අන සකස් වීම දකින්නවා කියන්නේ අන්න එතන නොපිහිටීම පිහිටන්නේ නැහැ කියන අර්ථය තමයි එතෙන්දි දුක කියන වචනේ ගන්න ඕන. ඒක ලස්සනට පැහැදිලි.
පිහිටන්නේ නැහැ. ඒ පිහිටන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දැන් පිහිටන්නේ නැති දියක් අතරම් පිහිටවගෙනවා කියන්නේ මේ ජීවත් වෙන්නේ.
එහෙම හරි.
එහෙම එකක් නේ දැන් අපි අපේ දින මේ
නොදන්න කම නිසා.
නොදන්න කම නිසා දැන් හැමදේම පිට දේවල් දිනවා අපිට ඒව පේනවා. එහෙම කියලා එතන පිහිටන්නේ නැති දියක් පිහිටවගෙන ඉන්නවා. එතකොට අර පිහිටන්නේ නැතිකම කියන එකද ස්වාමීන් වහන්සේ එතන මේ දැන් දුක කියලා අපි ඒ කියන්නේ දැන් ඇත්තරම මුලාවක් වගේනේ වෙලා තියෙන්නේ.
හරි.
ඒ පිහිටන්නේ නැතිකම. පිහිටන්නේ නැතිකම කියන එකද එතන ඔබ වහන්සේ සඳහන් කරේ අර දුක එතන නොපිහිටන දියක් පිහිටනවා කියලා ගැනීමද එතන එතන කොහොමද ස්වාමීන් වහන්සේ?
හරි අම්ම ලස්සනයි ප්‍රශ්නේ. මං හරි සතුට වෙනවා බොහොම නිර්හංකාරව නිර්යාජීව අවංකව ප්‍රශ්න අහන එක ගැන. හරිම වටිනවා. මේ ඇත්තරම දැන් යමක් කියලා අපි අරගන්නේ අපි මුලාව නිසානේ, ඇත්ත හොයන්නේ නැතිකම නිසානේ.
එහෙම.
හරි. ඇත්ත හොයන්නේ නැති වෙනකොට අපි යමක් කියලා ඒක පිළිතනවා නේද?
පිහිටනවා. එහෙමයි
පිහිටනවනේ. හැබැයි අපි යමක් කියලා ගත්ත දේ ඇත්ත හොයනකොට දැන් මුලාවට ඉඩක් තියෙනවද?
නැහැ.
ආ මුලාව වෙනුවට දැන් නුමුලාව නැත්නම් නුවණක් තමයි භාවිත වෙන්නේ.
එහෙමයි.
හරි. එතකොට ඇස දෙය මම තව සූත්‍ර පිටට આવොත් ඇස දෙයක් වුණාට පස්සේ ඇස යමක් කරගෙන ඒක ඇලෙනවා. මුලා වෙනවා. හැබැයි ඇහ කියන කාරණාවේ ඇත්ත හොයාගෙන යද්දි ඒ කියන්නේ අපි පිහිටියා කියන එකනේ. ඇස දෙයක් වෙලා ඇසේ පිහිටියා කියන එකනේ. හැබැයි පිහිටියා අන්න. හැබැයි ඇස කියන කාරණාවේම ඇත්ත හොයාගෙන යනකොට පිහිටන්න පුළුවන්ද?
පිහිටන්න බැහැ.
අන්න ඒකද දුකයි කියලා කියනවා.
හරි හරි ස්වාමීන් වහන්සේ. එතන හොඳට පැහැදිලි වුණා. එහෙමයි සල්මන්. අර දෙපැත්තට එක සැක වගේ හිතලා තිබුණේ ඔබ වහන්සේ මේකෙන් සඳහන් කරපු එකෙන් බොහොම පැහැදිලි වුණා. ඔබ වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. නම් අපි අවස්ථාව දෙමු ප්‍රශ්න කරනවා නම් වගේ. එමු නැත්නම් අපිට ඉස්සරහට යන්නත් පුළුවන් නේද සුනන්ද මහත්තයා?
අනිත් පැත්තේ ප්‍රශ්නක් තියෙනවා යමු කරන්න. කතා කරමු ටික පැහැදිලි නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන්.
පුළුවන් නේද? හා. මම හිතන්නේ ගොඩාක් අය ඉතින් ඇත්තරම දැන් වසර ගාණක් තිස්සේ අර ධර්මය අහන පිරිසනේ. ඒ නිසා ඇත්තරම මේ කියාගෙන යනකොට මේකත් එක මානසිකාරයේ කරගෙන යනවා ඇති. ඉතින් ඒක වටිනවා වචන වහිතියට කතා නොකරත් මේ තමන් එක මේකට අනුරූපවම හිතාගෙන යනවා ඇති කියලා විශ්වාස කරනවා. හොඳයි. යම් කිසි කාරණයක් මතුවනොත් බාධා වෙන්නේ නැහැ. අපි කතා කරමු. එහෙනම් මම ඉස්සරහට යන්න. දැන් ඔන්න දැන් ඇසේ අනිත්‍ය දකින්න දැන් මෙච්චර වෙලා වැදගත්ම දේවල් ටික තමයි කතා කරේ. කියන්නේ ඉස්සරහට ටික වැදගත් නැහැ කියන එක නෙවෙයි. ඔන්න කවුරු හරි ඇස කන නාසය දිව කය කියන ජී මන කියන ජීවිතයේ ඇත්ත දකින්නකොට වෙන්නේ මොකද්ද? ඔන්න දැන් ඇත්ත දකින්න. තස්ස අසාරත්ස සංයුක්තස දැන් මොකද්ද වෙන්නේ? ඇලෙන්නේ නැති වුණාම අසංයුක්තස එකතු වෙන්නේ නැහැ. ලැබීමක් වෙන්නේ නැහැ. ඇහැ එක්ක කන එක්ක නාසය දිව කය මනස එක්ක එකතු වීමක් වෙන්නේ නැහැ. අසම්මූලස මුලා වෙන්නේ නැහැ. ඇයි? ඇත්ත දකින්න නිසා. ආදීනවානු පස්සිනෝ විහෙරතෝ. ඒ කියන්නේ සත්‍ය දකිමින් වාසය කරද්දී ආයතින් පංච පාදානකන්දා අපචයං ගච්ඡති. රැස් වෙන්නේ නැහැ. තම තමන්ට කොටු වෙච්ච රාමුවක läග ගන්නෙ නැහැ. සක්කායක ඕන දැන් සක්කාය දුරු කරන්න අපිට ඕන විදිහට කරන්න බෑ. ඇහි ඇත්ත දකින්නකොට ඔන්න ආයතින් පංච පාදානකන්ද අපචයන් ගච්ඡන්. රැස් වෙන්නේ නැහැ තම තමන්ට කොටු වෙච්ච රාමුවක läග ගන්නේ නැහැ. සක්කායක කොටු වෙන්නේ නැහැ. ඒකට කියනවා ඊතර වෙනවා කියන. අන්න ඒ කෙනාට තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒක ඉක්මවනවා. ඒ කෙනාට කායික මානසික පීඩා අසහන ඒවා තුල වාසය කරන මාර වැඩේ කියන්නේ කායික දුක්කින්නෙත් නෑලු. මානසික පීඩා ඉන්නේ නෑ. කොච්චර ශෝක්දනේ අසහන ඒවා තුල අසහන ඒවා තුල වාසය කරන්නේ කායික මානසික පීඩා වලින් ඉක්ම වෙනවා. ඒ අසහනය අසහනය එන්න ඉඩක් නැති වෙලා යන හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කායික පීඩා නෑ මානසික පීඩා නෑ. හැබැයි කායික සැපයි මානසික සැපයි විඳින්නේ මේව ඇහෙනකොට චික් කියලා හිතනවා. අපේ ජීවිතේ මොන තුච්චයිද කියලා හිතනවා. මොන සැපද අපි විඳින්නේ කියලා හිතනවා. සැපයි කියලා හිතාගෙන මොනවද අපි මේ විඳලා තියෙන්නේ? සැප විඳින්න මේ සැප කියන්නේ මේ මන් දවසක් මේ අපේ මං ඒ දවස්වල මිට අවුරුදු 5-6කට කලින් ස්වාමීන් වහන්සේ නමක් මේ හමුණාට පස්සේ ඇහුවා කොහොමද සැපෙන් සතුටෙන් ඉන්නවද කියලා. ඇහුවා මේ උන්වහන්සේ කියනවා දුකසේ සැප විඳිනවා සැපසේ දුක විඳිනවා කියලා කිව්වා. බලන් යනකොට එක තැනක සැපයි කියවට දුකමයි විඳලා තියෙනවා. මේ බලන්නක බුදු පියාණන් වහන්සේ සැබෑම සතුට කායික සැප මානසික සැප සුවය කියන දේ පෙන්වලා දෙන හැටි. ඒ සැපේ නැති වෙන එකක් නේ අර සැප නේ. අර මං වෙනදට කියන්නේ මිලිග්‍රෑම් මේක සැප ලැබෙනකොට ටොන් ගණන් දුක් විඳින්න ඕන නේ. ඒ මිලිග්‍රෑම් එකක් නැති වෙලා යනවා. ඒ සැපේ නැති වෙන එකක් නෙවෙයි. ඒක සනාතන සැපය. කායික සැපය සැපයි මානසික සැපයි ලැබෙනවා. මම ඔබට මුලින් පැහැදිලි කළේ ඇස ගැන හොයනවා නම් ඔන්න දැන් මේ ලොකු කතන්දර නෑ. ඇස ගැන හොයන්න තියෙන්නේ. ඇස ගැන හොයනවා නම් ඒ දිට්ඨිය ඒ දැක්ම ඈතරවීමක් නේද? ඈතරවීම. අන්න කියනවා යා තථාභූතස දිට්ඨි සාස්ස හෝති සම්මා දිට්ඨි. අන්න පින්වතුනේ අපි කියනෝනේ මේක සම්මා දිට්ඨියෙන් දැක මේක මනසින් දකින්න තියෙන එක නෙවෙයි සම්මා දිට්ඨියෙන් නැත්නම් ප්‍රඥාවෙන් දකින්න ඕන කියලා. ඒක ඇති වෙන්නේ කොහොමද? අන්න ඇසගෙන හොයදි. චක්කුම් වික්‍රේ ඥානම් පස යථාභූතං වෙද්දි තමයි යථාභූතසදිටිසහසෝති සම්මාදිට්ඨි. එහෙම යථාර්ථය දකින කෙනාගේ දැක්ම සම්මාදිට්ඨියයි. යෝ තථාභූතස සංකප්පෝ සාස්සෝති සම්මාසංකප්පෝ. එහෙම යථාර්ථය දකින කෙනාගේ සංකල්පේ සම්මාසංකල්පයයි. යෝ තථාභූතස වායාම සාස්සෝති සම්මාවායාම. එහෙම යථාර්ථය දකින කෙනාගේ මොකේද? ඇහි යථාර්ථය දකින කෙනාගේ වීරේ සම්මා වායම්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? නිවන් දකින්න. ජීවිතයේ ඇත්ත වයන් ජීවිතේ කියේ අසකනාසී දිවකයි මන. මම කියන කෙනා පැලපදියම් වෙලා ඉන්න. මම කියන කෙනා පැලපදිංචි වෙලා පදිංචි වෙනා ඉන්නේ කොහෙද? අසකනාසී දිවකයි මනස පිළිබඳව හොයන්. මම හම්බ වෙන තැන හොයන්. අපි මම හම්බ වෙන තැන හොයන්නේ නැතුව කොහේ සැපදෙන්න? මම හම්බ වෙන තැන හෙව්වනම් අපේ තේරුමක් ඇතිව ජීවිතය ගත කරන්න පුළුවන්. යා තථාභූතස සති සාස්ස හෝති සම්මා සති. යථාර්ථය දකින කෙනාගේ සතියක් තියනවාද? එය සම්මා සතියයි. යෝ තථාභූතස සමාධි සාස්ස හෝති සම්මා සමාධි. යථාර්ථය දකින කෙනාගේ සමාධියක් තියනවාද? ඒ සම්මා සමාධිය. එයා සම්මා වාචා. කම්මන්ත ආජීව පිරිසිදුයි. පිරිසිදුයි කියනවනේ. එයාට මෙන්න මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු වෙනවා, භාවිත වෙනවා. එහෙම කරද්දී සතර සතිපට්ඨානය වැඩෙනවා එයා නේද? බලන්න දැන් අපි බැරි අමාරුවෙන් අමාරුනේ බැරි මරගාතේ සතිපට්ඨානෙ කොහොම හරි කරන්න ඕන කියලානේ හිතන්නේ නේ. ඔව් මේක හරියන්නේ සංසාරයෙන් ඈතර වෙන්න සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. කොහොම හරි මං සති එහෙම හරියනවා. ඔන්න මං කායානුපස්සනාව ඉවරයි, මට ඊළඟට තියෙන්නේ වේදනානුපස්සනාව. ඔව් මං කායානුපස්සනාවත් ඉවරයි වේදනානුපස්සනාවත් ඉවරයි, ඔන්න දැන් මට තියෙන්නේ චිත්තානුපස්සනාව. මම කායානුපස්සනාවත් වැඩුවා, වේදනානුපස්සනාවත් වැඩුවා, චිත්තානුපස්සනාවත් වැඩුවා. මට දැන් තියෙන්නේ මේ එකයි අමාරු එක තමයි ධම්මානුපස්සනාව. ඒක තමයි දැන්. එහෙම එකක් එහෙමද? නෑ නෑ. ඇස පිළිබඳව හොයද්දි දකි අන්න එතනදී ආරෂ්ඨාංගික මාර්ගය වඩනව නෙවෙයි, එයාට ප්‍රතිපදාව ප්‍රායෝගික වෙනවා. සතර සතිපට්ඨා ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙනවා කියන්නේ ආයි වඩන්න ඕනේ, එයාට ප්‍රතිපදාව ප්‍රායෝගික වෙනවා. මොකද්ද? සතර සතිපට්ඨානේ භාවිත වෙනවා. දැන් මේ කෙනා කායික ක්‍රියාවක් කරනකොට ඒ හැම ක්‍රියාවක්ම කරනකොට මොකද වෙන්නේ? ඒ කරුණුත් එක්ක සිහිය පිහිටිනකොට යා සතිපට්ඨානයකයි වාසය කරන්නේ. චත්තාරෝපි සතිපට්ඨාන කායිකව සතිපට්ඨානේ කය ගැන සිහිය පිහිටවනවා, වේදනාව ගැන සිහිය පිහිටවනවා, සිත ගැන සිහිය පිහිටවනවා, ධර්මීය ගැන ස්වභාවය ගැන සිහිය පිහිටනවා. අන්න සතර සතිපට්ඨාන භාවිතේ. චත්තාරෝපි සම්මාප්පදාන දත්තකට කූට්ටු කරගෙන වෙර වීරිය වඩ තියාගෙන ගැම්මක් අරගෙන අමුතුවෙන් චත්තාරෝපි සම්මාප්පදාන නෑ නෑ සතර සම්මාප්පදාන භාවිත වෙනවා. මොනව කරද්දි? චක්කුම්බිකේ ජානපස්සං යථා භූතං චත්තාරෝපේ ඉද්ධිපාදා සතර ඉද්ධිපාද භාවිතේ. පංචපි ඉන්ද්‍රියන් පංච ඉන්ද්‍රිය භාවිත වෙනවා, පංච බල භාවිත වෙනවා. සත්බොජ්ජංග මේ අමුතුවෙන් වඩන දෙයක් නෑ, මේ සියල්ලක්ම භාවිත වෙනවා. කොයිද මේ කියන්නේ? මහා සලායතනික සූත්‍රේ. ඒ විතරක් නෙවෙයි, තස්සිමේ ද්වේ ධම්මා යුගනත්නාවත්තන්. ඔහුට මොකද්ද? දෙකක් ඔහුට වැඩෙනවා. මොකද්ද? සමතයයි විපස්සනාවයි. ඒ සමහර කියන්නේ අපි සමතේ නම් වැඩුවා විපස්සනාව තමයි හොඳට කරගන්නවා. නෑ නෑ එහෙම එකක් නෑ. පින්වතනේ සමතයයි විපස්සනාවයි දෙකම යුගනද්දව එකට වැඩෙනවා. මොකක් කරද්දිද? ජීවිතේ ඇත්ත හොයද්දී සත්‍ය හොයද්දී සමත විපස්සනා වැඩෙනවා. ඒ වගේම ඔහු පිරිසිඳ හොයනවා, කෙලෙස් ප්‍රහාණය කළ යුත්ත කරනවා, සාක්ෂාත් කළ යුත්ත සාක්ෂාත් කරනවා, භාවිත කළ යුත්ත භාවිත කරනවා. ඒ ආරි සත්‍ය හතර නේද? මොකද පිරිසිඳ හිවිය යුත්තේ පංච උපාදානස්කන්ධය. දැන් එයා හිව්වේ ජීවිතයේ තම තමන්ට කොටු වෙච්ච රාමුවේ ඇත්ත. එයා හිව්වේ පංච උපාදානස්කන්ධයයි පිරිසිඳ හිව්වේ. ඊළඟට මොනවද ප්‍රහාණය කළේ? ප්‍රහාණය කරන්නට යෙදුනේ අවිජ්ජාච භවතණ්හාච. මෝඩකමයි භවතණ්හාව, අවිද්‍යාවයි භවතණ්හාව. ඇත්ත හොයන්නේ නැතිකම දුරු කළා. ඇත්ත හොයන්නේ නැතිකම දුරු කරන. ඇත්ත හොයනකොට ඇත්ත හොයන්නේ නැතිකම දුරු කරනව නේද? ඔන්න හරි ලස්සන කතාවක්. ඇත්ත හොයන්නේ ඊළඟට ඇත්ත හොයනකොට ඇත්ත හොයන්නේ නැතිකම දුරු කරනව නේද? ඇත්ත හොයන්නේ නැතිකම දුරු කළා යා. ඒ වගේම පවතිනවා කියලා ගත කාරණාව දුරු කරන. ඒ කියන්නේ මොකද? අවිද්‍යාව නිසා නම් පැවැත්ම. විද්‍යාව කියන්නේ විද්‍යාව උපදිනවා කියන්නේ අවිද්‍යාව නැති වෙනවා කියන එකයි. ඇත්ත හොයන්නේ නැතිකම දුරු කරන. ඒ වගේම පවතිනවා කියලා ගත කාරණාව දුරු කරන. භාවිතා කළ සමතයයි විදර්ශනාවයි. දැන් අමුතුවෙන් අපි ඕන්න මං දැන් සමතය වඩනවා, ඊට පස්සේ විදර්ශනාව වඩනවා, දැන් සමතය වඩලා ඉවරයි විදර්ශනාව තමයි තියෙන්නේ. එහෙමද? නෑ. ඒ වගේම විද්‍යාවයි විමුක්තියයි සාක්ෂාත් කළා. එයා මොකක්ද කරේ? විද්‍යාවයි විමුක්තියයි සාක්ෂාත් කළා. මෙන්න මේක තමයි පින්වතුනි ඒ කෙනාගේ ජීවිතය තුළ සිදුවෙන වැඩපිළිවෙල. එයා කරන වැඩපිළිවෙලක්ද තියෙන්නේ ජීවිතයේ පිළිබඳව පිරිසිඳ හොය අධ්‍යයස කරනාසි දිවකයමන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කා විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ චක්කු සම්පස්ස සෝත ගාන ජීවහා කාය මන සම්පස්ස හොයද්දි ඒ නිසා හට ගන්න සැප දුක් වේදනා ටික අදුක්කම සුඛ වේදනා ටික හොයද්දි සිදුවෙන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. එතකොට සතර සතිපට්ඨානේ සතර ඊර්තිපාද සතර නේද පංච ඉන්ද්‍රිය පංච බල සත් බොජ්ජංග ඔක්කොම වැඩෙනවා නේද. පංච පාදානස්කන්ධේ පිරිසිඳ හොයනවා. ඊළඟට අවිද්‍යාවයි භවතණ්හාවයි දුරු වෙනවා. ඒ වගේම සමත විපස්සනා දෙක වැඩෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාතෙන් මොනව කරද්දිද ඇස පිළිබඳව කන පිළිබඳව නාසයේ දිව කය මන පිළිබඳව සත්‍ය හොයන්නේ. ලස්සනයි නේ. දැන් එහෙමනම් ජීවිතේ ඇත්ත දකින්න නම් මොකද සිදුවෙන්නේ? ඊතර වෙන එක නේද? දැන් ඔබ කවුරුත් කැමති මොකක් කරන්නද? නිවන් දකින්න නේද? මොකක්ද කරන්න තියෙන්නේ නම්? ජීවිතේ ඇත්ත හොයන්න ඕන. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න ඕන. දුක්දේ දුක් වශයෙන් දකින්න ඕන. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්න ඕන. පින්වතුනි මේ වචන වලට අද සමාජයේ තියෙන දේවල් වලට රැවටෙන්න එපා. මම ඔබට මුලින් පැහැදිලි කළේ වසර 2600කට පෙර සමාජයක පැහැදිලි කරපු දේවල්නේ. දෙයක් නෙමේ තියෙන්නේ. අපි ඒ භාෂාව ඒ විදියට ඉගෙන ගන්නට ඕන. ඒ ව්‍යවහාරයට යන්නට ඕන. එහෙම නැතුව අද සමාජයේ තියෙන විදියට අපි ඉතාම සරල විදියට වචන කඩකඩා දෙන තැනට ගිය එහෙම අපරාධය ඔබට ලැබුණ අවස්ථාව අහිමි වෙලා යනවා. එනිසා ඔබ කල්පනා කරගන්න ජීවිතය ඇත්ත හොයන්න ඕන කියලා. මොකද ස්වාමීන් වහන්සේ දිගින් දිගට කියන්නේ කටේ ලේ රහයනකම් ගුර රිදෙනකම් මේ කියන්නේ මොකද්ද? ජීවිතය ඇත්ත හොයන්න ඕන කියලා. ඒක මටත් අදාළයි. ඉන්නත් ඔබට අදාළයි. අපි කාටත් හැමෝටම අදාළයි. ජීවිතේ සත්‍ය හොයන්න ඕන කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට ඉගෙන ගන්න ඕන කියලා. ජීවිතේ සත්‍ය හොයමින් මම දැන් කරුණු දෙකක් කිව්වා. මොකද එක ජීවිතේ සත්‍ය වීම. දෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට ඉගෙන ගන්න ඕන කියලා. ජීවිතේ සත්‍ය හොයමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට ඉගෙන ගනිමින් ඔබට වාසය කරන්න පුළුවන් වුණොත් අන්න එදාට ඔබට පුළුවන්කම ලැබෙනවා සැබෑම සැනසීම ඇති කරගන්න. ඒ නිසා ඔබ කල්පනා කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගනිමින් නුවණින් කල්පනා කරමින් අඥාන කමින් ජීවිතය කොටු කරගන්නේ නැතිව ඥානයෙන් යුක්තව යථාර්ථය හොයන ජීවිතයේ වාසය කරමින් සැබෑම නිවන කරා යමු වෙන්නට අද දවසේ ඔබට මේ ඉදිරිපත් කළ ධර්මදේශනාවත් උපකාරයක්ම කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. තෙරුවන් සරණයි කියලා දේශනාව හමාර කරමු. ඒ අතරේ පින්වතුන්ට පොඩ්ඩක් මේ පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ලබන සතියේ කරන ඒ සූත්‍රයක් කරන්නේ පින්වතුන්ට මතක් කරනවා. ලබන සතියේ එනකොට පොතකුයි ලියන්න පෑනකුයි මොන හරි අවශ්‍ය දේවල් අරගෙන ඉන්න කියලා. මොකද මේ දේශනා පිටපත කරන්න කලින් මම කල්පනා කරා මේ ඉස්සෙල්ලාම පාලි සූත්‍රය පරිවර්තනය කරන්න. අපිට ලොකු හදිසියක් නැහැනේ මේක කරලා ඉවර කරන්න ඕන කියලා. ඒ නිසා ලබන සතියේ කරන සූත්‍රයේ මොකක් වුණත් මේ කමක් නැහැ. මේ මම බලාපොරොත්තු වෙනවා පාලියෙන් සිංහලට අපි පරිවර්තනය කරලා පදයක් පදයක් ගානේ එහෙම නැත්නම් වාක්‍යයක් වාක්‍යයක් ගානේ පරිවර්තනය අපි ලියලා ඊට පස්සේ දවසේ හෝ ඊළඟ දවසේ මේ දේශනා පිටපත කරන්න. මොකද අපිට අර මේ ගොඩක් අර පාලියෙන් දීපු එක අපි සිංහලට පරිවර්තනය කරගත්තට පස්සේ ලොකු උපකාරයක් වෙනවා. ඒක මම හිතනවා මේ එහෙම හොඳයිද, හොඳයි නම් එහෙම අදහසක් කරමු, නැත්නම් දේශනා පිටපතම කියවගෙන යන්නත් පුළුවන්. මේ මොකද දේශනා පිටපතේ සායනහසේ පාලියෙන් කොටසක් තියෙනවනේ. හැබැයි අපි ඔක පාලියෙන් තියෙන එක දැන් මම කියවගෙන කියවගෙන ගියානේ දුවන කොච්චියක් වගේ. මේ එතකොට අර පරිවර්තනයකුත් කරගෙන යන්න තිබුණොත් පොඩි අදහසක් එනවා. එහෙම නැත්නම් අපිට ඒක මේ කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. මොකද දේශනා පිටපතම විතරක් කරගන්න පුළුවන්. කොහොමද හිතෙන්නේ පින්වතුන්ට ඒ ගැන? පාලිකත් කරනවා නම් හොඳයි කියලා හිතෙනවා නේද? එහෙමනම් අපි ඊළඟ දවසක පොතක් ලියන්න පෑනක් පාට දෙකකින් විතරනේ, කළුයි නිලුයි. හරි, එතකොට අපිට පාලි ටික එක පාටකින් ලියලා කළු පාටෙන් හරි වගේ නිල් පාටෙන් වගේ මේ නිල් පාට පෑනකුත් තියාගත්තොත් හොඳයිනේ. එතකොට අර පරිවර්තනයක් කරගෙන දේශනාවට යනකොට පුදුම ලස්සනයි. මේ අපිට පුළුවන් වුණොත් ඒක එක සැරයක් එක සජ්ජායනාවකුත් කරලා මේ නේද ෂෝ එක අර කහවදින ප්‍රමාණය වැඩි. එතකොට
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි,
අපි සාකච්ඡා කරපු දේශනාවට අනුව ජීවිතයේ සත්‍ය සොයන කියනකොට අපිට යෙදෙන යෙදීමක නැත්නම් ලැබුණු ලැබීමක සත්‍ය විමසනේ වීමද එහෙම කරනවද? එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් සිත වෙන්නේ මෙහෙමයි කියලා වාගේ විචක්ෂණය කිරීම කරනවද? කොහොමද අපි ප්‍රායෝගිකව යොදාගන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්.
හොඳයි සුනන්ද මහත්තයා, ගොඩාක් කාලෝචිත හරි වටින ප්‍රශ්නයක්. සුනන්ද මහත්තයා, අපි කොහොමත් ඉන්නේ මුලාවක. අපි ඔකර විපල්ලාස සූත්‍රයේදී කියන අපි විකෘතියක තමයි ඉන්නේ. අපි කොහොමත් වැඩේ පටන් ගන්න වෙන්න ඉන්න තැනින් තමයි ලැබී දැන් ඔන්න සූත්‍රයේදී ධර්මයේදී සුනන්ද මහත්තයා කියන ලෝකෝත්තර ඈතර වීම, ලෝකයෙන් ඈතර වීම කියලා දෙන්නේ. හැබැයි අපි ඉන්නේ ලෝකයේ. එතකොට ලෝකයේ ඉන්න අපි ලැබීමක් එක තමයි මේක හොයන්න යන්නේ. දැන් මම සරල නිදර්ශනයක් කියනවා. දැන් සුනන්ද මහත්තයාට මම හිතනවා මේ මම උපකල්පනය කරනවා ඉස්සරහ ලැප්ටොප් එක පේනවා කියලා. මොකද ස්ක්‍රීන් එක ෂෙයා කරන නිසා සහ සුනන්ද මහත්තයා ඉන්න තැනත් මතක නිසා. එතකොට මේ දැන් අන්න එතකොට සුනන්ද මහත්තයා අපිට පෙනීමක් වෙනවානේ. සාමාන්‍යයෙන් මුලින්ම වෙන්නේ පේන දෙයක් ලැබෙනවා කියන එක. ගොරෝ ඉන්න මට පේන දෙයක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සුනන්ද මහත්තයා, හැබැයි දැන් අපිට ලෝකේ මුලින්ම කියන්නේ අපිට අපි ඉන්න මට්ටම තමයි දෙයක් තියෙනවා, තියෙන දේ පේනවා කියන එක තමයි මූලිකම දේ. හැබැයි පෙනීමක් එක්කනේ දෙයක් උනේ. එතකොට පෙනීමක් වෙනවා, ඇහැට පෙනීමක් වෙනවා. හැබැයි පෙනීම පේන දෙයක් බවට පත් උනේ අන්න මගේ අතීත නිමිති, මගේ අතීත මතක එක තමයි පේන දෙයක් බවට පත් වුණේ. හැබැයි පෙනීම කියන තැනට ලඟ වෙලා, කියන්නේ සීමා වෙලා, එතනට විතර එතනට ફોકસ වෙලා නාභිගත වෙලා, මම කියන්නේ පේන දෙය කියන එක නෙවෙයි, පේන දෙයක් උනේ මගේ පෙනීමක් වෙනවා. පෙනීම නිසා තමයි පේන දෙයක් බවට පත් වුණේ. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. දැන් නිදර්ශනයක් කියවොත් දැන් සුනන්ද මහත්තයාගේ ඉස්සරහා තියෙන ලැප්ටොප් එක උනේ පෙනීමත් එක්ක. එහෙම නැත්නම් ලැප්ටොප් එකේ මොන හරි ඇහෙනකොට ඒ ඇහිීමත් එක්ක. නාසයේ ගඳ සුවඳ පොඩ්ඩක් අමතක කරමු, දිවට රසත් පොඩ්ඩක් අමතක කරමු. අල්ලනකොට දැනීමත් එක්ක. එහෙම නැත්නම් ලැප්ටොප් එක ගැන හිතීමක් එක්ක. ඔන්න ඔය අත්දැකීම් ටිකක්නේ. දැන් ලැප්ටොප් එක ගැන අපිට කතා කරන්න බෑ පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන අත්දැකීම් වලින් තොරව. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ලැප්ටොප් එකක් නැතුව නැහැ කියන එක තැනට යනවා නෙමෙයි. නමුත් ලැප්ටොප් එකක් උනේ පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන කාරණාත් එක්ක. එතකොට පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන කාරණා පිළිබඳව දැන් ලැප්ටොප් එකක් උනේ පෙනීමක් එක්කනේ, මම පෙනීම විතරක් අරගන්නම්. පෙනීමක් එක්ක ලැප්ටොප් එකක් උනේ. හැබැයි ඇහැට රූපයක් පේනවා. පෙනීම කියන කාරණයට විතරක් ලඟු වෙලා අපි යන්න විචක්ෂණයක් කරගෙන ගියොත්, මොකද්ද මේ පෙනීම කියලා විචක්ෂණයක් කරගෙන ගියොත් අන්න එතෙන්දී අපිට ඉදන් කියලා මෙන්න මේකයි කියලා, මෙන්න මේකයි පෙනීම කියලා අපිට නිර්වචනය අපිට විග්‍රහයක් ඇත්තටම එන්නේ නැහැ. හැබැයි අපි මූලික වශයෙන් ලැප්ටොප් එකක් තියෙනවා, තියෙන ලැප්ටොප් එක පේනවා කියන තැන තමයි ඒ ලැබීමත් එක තමයි යන්නේ. ඒ වගේම ඊට වඩා පොඩ්ඩක් දියුණුයි, ඒ කියන්නේ ජීව විද්‍යාත්මක හැට භෞතික ලැප්ටොප් එක පේනවා කියන්නේ. ඊට වඩා දියුණුයි පෙනීමක් නිසා ලැප්ටොප් එකක් උනේ. ලැප්ටොප් අතීත නිමිති දාලා පෙනීම කියන සිද්ධියට ක්‍රියාවට අතීත නිමිති දාලා ලැප්ටොප් එකක් පේනවා කියන තැනට යනවා. හැබැයි එහෙම නැතුව පෙනීම කියන තැනට ඇවිල්ලා ඔන්න ඔය පෙනීම කියන සංසිද්ධිය, පෙනීම කියන ක්‍රියා අපි විචක්ෂණය කරනවා, විමසනවා, 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 විමසනවා නෑ කියන්න බෑ. හැබැයි මෙන්න මේ කියලා උත්තරයක් අපිට ගන්න බෑ, එන්නේ නෑ. අන්න එතනම ලංවෙන් මෙන්න මේකයි පෙනීම කියලා. අර මුලින් කිව්වේ අර ආයතනයක් කියන නිෂ්පාදන ක්‍රියාවලිය කියන එක නිෂ්පාදන ක්‍රියාවලියක් නැහැ නෙමෙයි. හැබැයි නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්න මේකයි කියලා නිර්වචනයක් විග්‍රහයක් දෙන්න බෑ. දුරේක්ෂය කියන්නේ දුරේක්ෂ බලද්දි නම් දුරේක්ෂයෙන් බලද්දි නෙවෙයි, ඒ කියන්නේ බැලි බලද්දි, කියන්නේ දුර බලද්දි බැලීමේ සිද්ධි ක්‍රියාවට දීපු නම තමයි දුරේක්ෂය. දුරේක්ෂයේ බැලීමේ කෘත්‍යයට විතරක් සීමා වුණොත් අර දේවල් අහුවෙන්නේ නැහැ. දුරේක්ෂය කියලා දෙයක් අහුවෙන්නේ නැහැ. නිෂ්පාදන කෘත්‍ය ක්‍රියාව කියන එක බැලුවොතින් නිෂ්පාදනය නොකළ හෝ නිෂ්පාදනය කළ හෝ ඒවට සම්බන්ධ අය දේවල් තැන් අහුවෙන්නේ නැහැ. නිෂ්පාදනය කිරීම කියනකොට නිෂ්පාදනය කරන අය සේව්‍ය සේවකයෝ සේවකයෝ හරි පාලනය කරන අය පෙන්වෝතින් එක නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය නෙවෙයි. දෙයක් අමුද්‍රව්‍ය හෝ නිමුද්‍රව්‍ය හෝ භාණ්ඩ හෝ ගොඩනැගිලි හෝ යන්ත්‍රෝපකරණ හෝ දෙයක් වුණොත් අන නිෂ්පාදනය කිරීමේ කෘත්‍ය නෙවෙයි. තැනක් ආයතනය කියන ස්ථානය, භූමිය, ගොඩනැගිලි පිහිටපු තැන්, තැනක් මෙන්න මෙතන කියලා කෙනෙක් දෙයක් තැනක් කියලා අහුවෙච්ච තැන කියලා නිර්වචනයක් එන්නෙම කෙනෙක් දෙයක් තැනක් එක්ක. එක්ක අතීත හෝ අනාගත දේවල්. හැබැයි මේ ප්‍රායෝගික අවස්ථාවට නිෂ්පාදනය කිරීමේ කෘත්‍යය නැත්නම් දුරේක්ෂයෙන් දුර ඈත පෙනීමේ කෘත්‍යයට ආවොතින් කෙනෙක් දෙයක් තැනක් කියලා එහෙම එන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට අපේ ජීවිතේ පෙනෙද්දි, ඇහෙද්දි, දැනෙද්දි, දැනගනිද්දි, එහෙම නැත්නම් ප්‍රකට වෙද්දි, විඳිද්දි, හඳුනගනිද්දි, දැනගනිද්දි, චේතනාන්විත හිතන ගතියක් එහෙම නැත්නම් සකස් වෙද්දි අන්න එකරුණට විතරක් සීමා වෙලා විචක්ෂණය කරවතින් අපිට නතර වෙන්න කියලා හමු වෙන්නේ නැහැ. ඒ නිසා සුනන්ද මහත්තයා අහපු ප්‍රශ්නේ හරි ලස්සනයි. අපි මූලික වශයෙන් ගොරෝසුවට පටන් ගන්න වෙන්නේ ලැබීමක් එක තමයි. ඔක ලස්සනට විස්තර කරනවා සුනන්ද මහත්මයා පහුගිය දවස්වල අපි ලොකු සයනසේ කෝසම්බිය සූත්‍රය කරා. ඒ සූත්‍රයේ හරිය ලස්සනට ගොරෝසු මට්ටමේ ඉඳලා මේ අරගෙන යනවා ඊතර වීම දක්වාම උතුම් ලස්සන මේ පැහැදිලි කිරීම. ඒ සූත්‍රේ පොඩ්ඩක් අහන්න මතක මේ අහලා ඇති, අහන්න ඇහුවනම් නැවතත් වාරයක් අහන්න. හරිම ලස්සනයි, ලෝකේ ගොරෝසු මට්ටමේ ඉඳලා දිගට අරගෙන යනවා. හරි ලස්සනයි ඒ දේශනාව. ඉතින් හරි, ඒ නිසා අපිට ලැබීමක් එක තමයි සුනන්ද මහත්තයා යන්න වෙන්නේ. ඉන්න මට ලැබීමක්. ඊට පස්සේ ලැබිච්ච එකට නිමිති නොදා පෙනීම කියන්නේ මොකක්ද? පෙනීමේ ප්‍රකටත්වය කියන්නේ මොකක්ද කියලා හොයන් යනවා. අන්නේ කරුණම විචක්ෂණය කරගෙන ලැබීම. ඊළඟට සුනන්ද මහත්තයා ඔය විමසන පැත්තක් නිකුවේ. ඊළඟට දෙවනි කාරණය, සුනන්ද මහත්තයා අපි ඔන්නඔහුව විමසනකොට මම හිතනවා සුනන්ද මහත්තයාගේ රැකියා ජීවිතේ විශාල පළපුරුද්දක් තියෙන කෙනෙක්. දැන් ඒ පළපුරුද්දත් එක්ක අවසාන ජීවිතයේ කියන්නේ රැකියාවේ මේ කියන්නේ රැකියාවෙන් ඉවත් වෙද්දී හොඳ පරිණත භාවයක් තිබුණා. හැමදේම ඉගෙන ගන්න උවමනාවක් වෙලා තිබුණේ නැහැ. ඉගෙනගත් කාරණේ භාවිත කිරීමක් තමයි කනේ. එතකොට අන්නේ භාවිත කිරීමක් තමයි ඊළඟට යන්නේ. ඔක ඊළඟ කාරණේ. දැන් ඔක තවත් පොඩ්ඩක් කිට්ටු කරලා කියන දැන් සුනන්ද මහත්මයා මේ ධර්ම සාකච්ඡාව පටන් ගත්ත කාලේ ඉඳලා දැන් මේ කුජදාහම වේ, ඊට පස්සේ අපේ ප්‍රේමරතන සායන්හන්සේගේ ඒ කරන පරිවර්තන කටයුතු, ඊට පස්සේ අපි ඥානන් සායන්හන්සේ මොන හරි කරා නම් ඒක YouTube එකට දාන එකක්, ඔය ආදී වශයෙන් කටයුතු කරනවා. සමහර දේවල් සුනන්ද මහත්තයාට සිද්ධ වුණා මුල ඉඳලා හොයන්න සිද්ධ වුණා. විචක්ෂණය කිරීම, හෙවීමක් කරන්න වුණා. සුනන්ද මහත්තයාට ඕන විදිහට නෙවෙයි, ඒකට අදාළ විදිහට හිමීමක්. යම්කිසි ලැබීමක් එක තමයි හොයන්න ගියේ. හැබැයි දැන් වැටහීමක් ආවට පස්සේ සමහර දේවල් ඉගෙන ගත්තට පස්සේ ඊළඟට තියෙන වැටහීම භාවිත කරන්න. ඔන්නෝයි කියන කාරණා දෙකම අපේ ජීවිතේ ඉස්මතු වෙන්න ඕන කාරණා. නමුත් අපව ඒ කාරණු දෙක කියන මූලික වශයෙන්ම ලැබීමක් එක තමයි හොයන්න යන්නේ. ඒ සිද්ධිය දිහාට ක්‍රියාව පැත්තට ඇවිල්ලා පෙනීමයි දැනට පේනවා. ලෝකේ සාමාන්‍යයෙන් ඇහැ කියන තැන ඒකට අතීත නිමිති එකතු නොකොට පෙනීමේ කෘත්‍ය හොයන්න යනවා. ඒ හොයලා 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 ඒ පැත්ත මේ පැත්ත ගග්‍රහ හරව 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 බලලා පිහිටන්නට බැරි ගතියක් ඉස්මතු වෙනවා. හැබැයි ඒක හොයන ඉන්න ඕන ප්‍රතිඵලයක්. මුලින් දාගෙන ඉන්න ඕන එක නෙවෙයි. එහෙම වුණාට පස්සේ එයාට යම් වැටහීමක් එනවා. දැන් අන්න ඒ වැටහීම ඊළඟට භාවිත කරන්න. ඔන්න ඔය කාරණා දෙක තමයි සුනන්ද මහත්තයා අපිට මේ කරන්න පුළුවන් කාරණා. මම හිතන්නේ අදහස ආව නේද සුනන්ද මහත්තයා?
හොඳයි සුනන්ද, බොහොම පැහැදිලි. ඒකට ඇත්තම දැන් අපිට මේ සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම එක සුළු කාලයක් තුල ගත්තොත් අපිට යෙදින් උදේ ලක්ෂ ගණක් වෙන්න පුළුවන්.
හරි.
අපිම ලක්ෂ ගණක් වෙන්න පුළුවන්.
පුළුවන්.
අපිට මේක පිළිබඳ විචක්ෂණයකට යෙදෙන්න නම් පුදුමාකාර වීරියක් සහ සිහියක් තියෙන්න ඕන නේද සෝනස්?
මම එකතු කරන්න නුවණ. සිහිය නුවණ වීර්යය. ඇත්තටම මූලික වශයෙන්ම ලොකු සිහියක් ඕන සුනන්ද මහත්තයා මේක අල්ල ගන්න ඉස්සෙල්ලාම. දැන් අර ලස්සන උපමාවක් තියෙනවා මේ ඔය පැරණි හාමුදුරුවරු ස්වාමීන් වහන්සේලා ඔය දේශකයන්න් වහන්සේලා ගොඩක් පාවිච්චි කරන උපමාවක් තියෙනවා. අර ගොයම් මිටියයි දෑකැත්තේ උපමාව, හරි ලස්සන උපමාවක් මේ. ඒක දැන් අපිට ඕන මේ අස්වැන්නගෙට ගන්න. ඇත්තටම ඕන මේ අස්වැන්නගෙට ගන්න නම් ගොයම් කපන් එන්න. වන් අතින් හරි අල්ලන අතින් අපි තුන් වන් අතින් දකුණු අතින් කපනවා කියලා ගොඩක් දෙනෙකුට දකුණු හුරු නිසා වන් අතින් යා ගොයම් විසිරිච්ච ගොයම් මිට එකතු කරගන්න ඕන. අංක 1 ගොයම් මිට විසිරිච්ච එක එකතු කර මොකද විසිරිච්ච එක එකතු කරගන්න ඕන. ඔන්න සිහිය විසිරිච්ච එක එකතු කරගන්න ඕන, එකඟ කරගන්න ඕන. අන්න අරමුණ අල්ල ගන්න පුළුවන් වෙනවා. ද සිහියක් තියෙනවා. ඒ කියන්නේ විසිරිච්ච එක එකතු කරගන්නවා. එක 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 මිටකර ගන්නවා. එතකොට එතකොටයි ලේසි විසිරලා තියෙදි බෑ කරන්න. අන්න මූලික වශයෙන් එකගතා. ඊට පස්සේ මොට වෙච්ච දෑකැත්තකින් කපන්න බෑ. හොඳට තියුණුව තියුරුව කැපෙන්න ඕන. නැත්තම් හරි ආයාසයි අමාරුයි. හොඳට කැපෙන දෑකැත්තක් තියෙන ගොයන් කැත්තක් තියෙන. හොඳට මැදල තියෙන. අන්න ප්‍රඥාව යෝධේ තමාරම් පඤ්ඤා උදෙන්. අන්න ඒක තමයි කපන දෑකැත්ත තමයි ප්‍රඥාව කියන ආයුධය. ඔන්න මම මොකද කරන්නේ? එක් වං අතින් ගොයම් පිට අල්ලගෙන දකුණු අතෙන් දෑකැත්ත තියන් ඉන්නවා. ඔන්න මං සිහියෙන් හොඳට අල්ලලා තියා ගන්න. දකුණු අතෙන් කැපෙන දෑකැත්ත අතින් අල්ලන්න. දැන් හරියනවා නෑ. ඒ දෙක නැතුව හරියනද? ඒත් නෑ. හොඳට සිහියෙන් අල්ලගෙන ප්‍රඥාවෙන් කපන්න ඕන. ඒ කියන්නේ ප්‍රඥා කියන්නේ කපනවා කියන්නේ භාවිත කරන්න ඕන වීරිය. අන්න එහෙනම් සුනන්ද මහත්තයා මේකට යොමු වෙන්න සිහියක් නොනක් වීරියක් ඕන. ඒ වගේම යොමු වෙද්දි භාවිත වෙන්නේ සිහි මු ඇරේ. සුනන්ද මහත්තයා කතා කරේ කෙනෙක් හැටියට, ලෝකේ ඉන්න කෙනෙක් හැටියටත් එයාට හොඳ සිහියක් නොනක් ඕන මූලික වශයෙන්. හැබැයි භාවිත වෙද්දි, ප්‍රඥාව භාවිත වෙද්දි ආතාපි සම්පජානෝ සතිමාම තමයි. සිහිය නොන වීරියම තමයි. නිසා ඒ කතාව හරි ලස්සනයි සුනන්ද මහතේ. නිසා අර මේක ඉතින් මේ ලේසි නෑ ඉතින් නේද සුනන්ද මහත්තයා?
සමසේ එතන ආපහු ඇත්තති අපට අර මූලික වශයෙන් සෙහියක් නූලක් වීරයක් අවශ්‍ය වෙන්නේ පුද්ගලයෙක් විදිහට එතන එදීමේදී. නමුත් ඇත්තරම් භාවිතයේදී පුද්ගල භාවය යෙදෙන්නේ නෑ වගේ අදහසක් එනවාද?
හරියටම හරි. පුජ්‍යලයක් නේ නුවණක් නේ දැක්මක් නේ භාවිත වෙන්නේ. ඔව්. දැන් මූලික වශයෙන් සුනන්ද මහත්තයා අපි මේ සිහියක් ඒ වගේම වීරියක් ඕන. ඒ වගේම සුතේ නිරාකූල පිරිසිදු මේ මොකද සුතේ කියලා කියන්නේ පිරිසිදු ඉගෙන ගත්තකම හරියටම ඉගෙන ගත්ත එකත් ඕන ඉන්න කෙනෙක් හැටියට. හැබැයි මේක හොයාගෙන 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 යද්දී හොයාගෙන 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 යද්දී දැක්මක් භාවිත වෙනවා. ඒකයි මම අර ඉත්තදම්ම සූත්‍රේ අපි අර මේ සාකච්ඡාව පටන් ගත්ත මුල්ම කාලේ ඉඳලා කතා කරපු කාරණේ අපෝ අපි ගමු ඒක පාවිච්චියට. සජ්ජාය ක්‍රියා බහුසුතස්සාහාරෝ. සජ්ජාය ක්‍රියා හරියට නිවැරදිව ඉගෙන ගැනීම බහුසුතස්ස බොහෝ ඇසු බහුසුත බවට ආහාරයක්. එයා දැන් හොඳට බහුශ්‍රුතයිනේ හරියට ඉගෙන, කියන්නේ බහුශ්‍රුතය කියන්නේ එක කාරණයක් වුණත් හරියට ඉගෙන ගැනීම. දැන් රූපේ නම් රූපේ පිළිබඳව හරියට ඉගෙන ගැනීම. ඇහ නම් ඇහැ පිළිබඳව හරියට ඉගෙන ගැනීම. ඔන්න බහුශ්‍රුතස් ආහාරෝ. දැන් හරියට ඉගෙන ගන්න එක කාරණයක් සම්බන්ධ වුණා. සුසුසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරෝ. අන්න එක කාරණයක් ගැන වුණත් හරියට අහපු එක අන්න විමසනවා. අන්න එතකොට ඒක ප්‍රඥාවට ආහාරයක් වෙනවා. ඔන්න දැන් ප්‍රඥාවෙන් යුක්තයිනේ. අන්නේ වැටහීම් සහගත සිහිය අනුයෝගෝ පච්චක්කන ධම්මනං. අන්න ඒක නැවත 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 භාවිත කරනවා. එතකොට හරියට ඔක ඉන්න කෙනෙක් හැටියට අපි සරු බීජයක් තෝරගන්න එක, සරු පොළව, සරු පස, කලට වේලාවට ජලය එකතු කිරීම හෝ ජලය අඩු කිරීම, හිරුවේදී ලබා දීම, ඒවා බාහිර සාධක. ලැබෙද්දි වර්ධනය වීම බාහිර සාධකයක් නෙවෙයි. බාහිරින් ප්‍රත්‍යක් හේතු ප්‍රත්‍ය එකතු කිරීමක් නෙවෙයි. හැබැයි බාහිර හේතු ප්‍රත්‍ය එකතු කරාට පස්සේ වැඩපිළිවෙල වැඩි වීම. බාහිර සාධක එක දැන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි සුනන්ද මහත්තයා මේ අර දැන් මේකේ අවසානෙටම කිව්වේ ජීවිතය ඇත්ත හොයනවා කියන එක සහ පිරිසිදුව ධර්මී ඉගෙන ගන්නවා කියන එක. ඔන්නෝයි දේවල් ටික අපි කරා. කියන්නේ ජීවිතය ගැන හොයා කියන්නේ ජීවිතය ඇත්ත හොයන එක සහ ඊළඟට පිරිසිදු ධර්මී ඉගෙන ගන්න. අන්න එතකොට ජීවිතයේ ඇත්ත හොයනකොට පිරිසිදු ධර්මී ඇහෙනකොට වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා දැක්මක් භාවිත වීමක් හැටියට. මූලික වශයෙන් කළ යුත්ත අපි කරන්න ඕන, කළ යුත්ත කරද්දි විය යුත්ත වෙනවා, හැබැයි කළ යුත්ත නොකොට විය යුත්ත වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. විය යුත්ත වෙන්න දෙන්න ඕන, විය යුත්ත කරන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ මූලික වශයෙන් සුතේ පිරිසිදු කර ගැනීම, විචක්ෂණය කිරීම ආදී දේවල් අපිට යොමු වෙලා කරන්න. දැන් සරලව ගත්තොත් මෙන්න මේ කරුණු හතරයිනේ. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණි කරන්න පුළුවන් දේවල්නේ. අන කල්යාණ මිත්‍රයාගෙන් ඇසූ ධර්මයට අනුව ඔන්න යෝනිසෝ මනසිකාර කරනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාගෙන් ඇසූ ධර්මයේ විමසද්දී අන යෝනිසෝ මනසිකාර උත්පාදනය ඒකටම ඒක ඒ වැඩපිළිවෙලට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. එහෙනම් අපිට තියෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන් හරියට ධර්මයේ ශ්‍රවණය කරලා ඒක විචක්ෂණය කිරීම කිරීම. අන්න එතෙන්දී ධර්මානුධර්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. හැබැයි හතරම බලද්දී මට එකක්වත් අයිති නෑ. හැබැයි කල්යාණ මිත්‍රයා ඒත් මට අයිති නෑ, සද්ධර්මයේ ඒත් මට අයිති නෑ, යෝනිසෝ මනසකාරයත් මට ඕන දෙයක් නෙවෙයි, ධර්මානුධර්ම ප්‍රතිපදාවත් මගේ ප්‍රතිපදාවක් නෙවෙයි. හැබැයි මම මැදිහත් වෙලා අන්නර මේ කටයුතු ටික කරන්න ඕන. එතන අදහසක් ආවද සුනන්ද මහන්තයා?
ඔව් සෝරි, බොම් පැදරි බොම් පින් සෝරි නෝස් දැට් වාස් සෝරි.
ඔව් මම අර හැමදාම කියන උපමාව ආපහු කියන්නම්කෝ. මේ ප්‍රශ්නෙත් මගේ, උත්තර ඕනත් මට, ගැටලුවත් මට. හැබැයි මට ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. බැරි වුණාට පස්සේ මම මොකද කරන්නේ? ගුරුවරයා ගාවට යනවා. ගුරුවරයා ගිහිල්ලා ගුරුවරයා කියන දේ අඩු වැඩි වෙනස් නොකොට ඉගෙන ගන්නවා. ඒ වගේම ඒක සූත්‍රයක් නම් සූත්‍රය කියන්නේ විසඳන ක්‍රමයනේ. ඒක හරියට මතක තියාගන්නවා. මතක තියාගෙන ගාන ඉස්සරහදී ඒක ලියලා තියන්නේ නැහැ. ගාන විසඳනවා. හැබැයි ඒ ඔක්කොම කරන්නේ මමම තමයි. දැන් ප්‍රශ්නේ කාගේද? මගේ. උත්තර ඕන කාටද? මට. ප්‍රශ්නේ විසඳ ගන්න බැරුණේ කාටද? ඒකත් මට. ගුරුවරයා කරා ගියේ කවුද? ඒත් මම. ගුරුවරයාගෙන් ඉගෙන ගත්තේ කවුද? ඒත් මම. කටපාඩම් කරගත්තේ කවුද? ඒත් මම. කටපාඩම් කරගත්ත එකට ප්‍රශ්නට අදාළව ප්‍රශ්න විසඳුවේ ඒත් මම. ඒතර මට කළ යුත්තක් තියෙනවා. හැබැයි මම කළ යුත්ත කරන්නේ ප්‍රශ්න විසඳෙන්න නම් මට ඕන හැටියට ප්‍රශ්න විසඳුවට විසඳුන්නේ නැහැ. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ විසඳන්න නම් මම තමයි කරන්නේ. හැබැයි මට මගේ ක්‍රමයට නෙවෙයි. මානසිකාරයක් තමයි මම කරන්නේ. මනසින් කරන දෙයක් තමයි. හැබැයි ඒක යෝනිසොයි. අයෝනිසෝ නෙමෙයි. යෝනිසොයි. ඒක යෝනිසෝ මානසිකාරයේ සත්‍ය අරුණෝදය ප්‍රඥාවේ සූර්යා උදා වෙනවාමයි. ඒතර මම කළ යුත්තේ ගුරුවරයා හොයාගෙන යෑම. මම කළ යුත්තේ ගුරුවරයා කියන දේ විතරක් ඉගෙන ගැනීම. මම කළ යුත්ත කී දේ ඒ විදිහටම මතක තබාගෙන. මම කළ යුත්ත ඒ දේ ප්‍රශ්නට අදාළව ක්‍රමයේ භාවිත කිරීම. හැබැයි ඒ කටයුතු කරන්නේ මගේ මැදිහත් වීමෙන් තමයි. හැබැයි ක්‍රමය මගේ නෙවෙයි. ක්‍රමයයි භාවිත වෙන්නේ. අන්න එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. ක්‍රමයේ භාවිත වීම තුළින් මගේ මමයි කරන්නේ. හැබැයි මගේ ක්‍රමය නෙමෙයි. ලස්සනට විස්තර කරන චබ්බිසෝදන සූත්‍රය. චබ්බිසෝදන සූත්‍රය. ඒකෙද කියනවා දැන් ක්‍රමය මම තමයි වැඩේ කරන්නේ. හැබැයි මගේ විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට.
අතට
අවසාන කරමු නේද? හොඳයි.
ස්වාමීනාසරත් දෙංග අපි අතත් සුපෘතුපදිකෝ මේ යමුරු ධර්ම කාරණා සාකච්ඡා කළා. අපේ සිත් පාන් කරගෙන අපි ජන්ත කරගත්තා වූ සියලු කුසල් අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේට හේතුක් නිරෝගී ජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම කටයුතු ඉතාම හොඳින් කරගෙන යාමට සහ අවසානයේ මේ උතුම් අරමාර්ග ලබා ගැනීමට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. සාකච්ඡාව සම්පූර්ණයි.
තුන්වක් සනහවදාන භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඒ දේශනා කරපු ධර්මයට ආර්ය මහා සංඝරත්නයට নমස්කාරය වේවා. ඒ වගේම මේ ධම් කාරණා ලිහිල් කරලා දුන්න අපගේ ගුරු දේව උත්තමයන් වහන්සේට ගෞරවයෙන් নমස්කාරය වේවා. ඒ වගේම මේ සත්කාරයේදී මුල් වෙලා කටයුතු කළ මාචාර්ය රවීන්ද්‍ර පොග්ගලගේ මෙතුමා බොහෝ මෛත්‍රියෙන් කෘතවේදී සිහිපත් කරනවා. සංවිධාන කටයුතු කරන සුනන්ද මහත්මයා, ඒ වගේම මේ හැමෝටම අවස්ථාව සැලසුනේ මේ පිරිස ශ්‍රාවක පිරිස සම්බන්ධ වෙච්ච නිසායි. නිසා ගිහි පැවිදිතුමන් සියලු දෙනාට මේ අහිංසක ප්‍රයත්නයෙන් ධර්ම අවබෝධය පිණිස, සත්‍ය අවබෝධය පිණිස, ශාසනික ප්‍රතිපදාව පිණිස හේතු උපකාර වේවා. සියලු දෙනාටම සැනසීම දා වේවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. ඒ වගේම මේ අපේ කටයුතු මෙහෙවන්නා වූ මහත්මයාට අපේ සියලුම ශ්‍රාවක පිරිසට තිරුවන් සරණයි.
එඩ්වන්ස් ආරමයි.